භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපි ගෞරවණීය අපගේ නායක මහත්මයා වහන්සේ පරමසමක පූජනීය මහසංඝරත්නය සතහ බුද්ධ සම්පන්න කාරුණික සම්පන්නී මේ පින්වත් පිරිස අද දවසේදී සූදානම් වෙන්නේ ලෝතුරා මහා මෑණී බුදුරජාණන් වහන්සේ අපි හැමදෙනා කෙරෙහිම බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කළ සසර දුකින් වීම පිණිස පවතින ධර්මයන් පිළිබඳව අහලා සමනය කළා. ඊට අනුව ධර්මානුධර්ම ප්‍රතිපදාවේ දෙන්නට. ඒ නිසා අද දවසේදී තුන්තුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ සසර දුක නිවීම සඳහා ධර්මයේ දෙන්නා වදාළ සතාවිතේ මහන්සියගේ බොහෝමාදර ගෞරව ඇති කරගෙන ඒ සතර දුක්ඛින් නිවන සාධර්මයේ කෙරේ බොහෝම සෙනෙහසින් ආදරෙන් යුක්තව ඒ වගේම පරම්පරාවෙන් පරම්පරාවට ලෝක ශාන්තිය රැගෙන ආපෝ මහා සංඝරත්නයේ කෙරේ සද්ධාව ඇති කරගෙන තුන්වන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන තමන්ගේ හිතකය වචනය කියන සුන්දර සම්මෝද කරගෙන අද දවසේදී මේ ප්‍රතිපත්ති ධර්මයේ හැඳින්වීමට හැම දිනම අභිෂ්ඨාන කරගන්නට උන උසාවත් වෙන්නට ඕනේ. තුන්වෙනි බුදුරජාණන් වහන්සේ බොහෝ කොට ධර්මය පැහැදිලි කරනවා ආදි දර්ශනය කියලා බ්‍රහ්මචර්යාව තුමුල් වෙන විශේෂයෙන් නිබ්බේධික පරියාය සූත්‍ර වගේ සූත්‍රවලදී නිබ්බේධික පරියාය කියලා කියන්නේ කලකිරීම පිණිස තෝතින ක්‍රමය. එතකොට මහණේ ධර්මචර්යාව තුමුල් වෙන කියලා. එතකොට මේ ධර්මචර්යාව තුමුල් වෙන ධර්මයෝ කියනවා ඒ ධර්මයෝ අපි අහගන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඒ මුලින්ම කල්යාණ මිත්‍රයෙකුට සම්මා සද්ධර්ම ශ්‍රවණේ අපි සම්මා දිට්ඨිය සුතමේ ඥානෙන් අහලා දැනගන්නට ඕනේ. ඊට පස්සේ තමයි ඒ අපි ඇති කරගන්න සියලුම ඥානය නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව මග්ගංග පරියාපන්න වෙන්නේ මාර්ගය අංග මාර්ගය අනුව ගිය අංග වෙන්නේ මාර්ග සමාධිත්‍ය අහලා දැනගත්තාම ඉතින් අද දවසේදී අපි හැමදෙනාම බුදුරජාණන් වහන්සේ කියනවා වදාලේ දුක් අවසන් කරන ලෝකෙ විතර ඉන්න තැනක පවතින ඒ සමාධිය අහලා තේරුම් කරගන්න. අද මම තව එක පරිආයකින් මේ රූප දෙන්න සඳහන් කරනවා. විශේෂයෙන්ම ධර්මයේ සඳහන් වෙන්නේ කිමතුනේ ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරලා බහැර කයින් ඥාන දර්ශනය ලබනවා කියන පරිආයයක් තමයි මේ ශාසනයේ තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුගේ කෙනෙකුට චිත්ත සමතේ ඇති කරගන්න හැම වෙලාවෙම පුළුවන් වෙන්නේ චිත්ත සමතේ ඇති කරගත්තේ ආධ්‍යාත්මික කය උදව් කරගෙන. කය කියන්නේ බලමින් හෝ විශේෂයෙන් සතරෙනි හිත හොදාගෙන තමයි චිත්ත සමතේ කියන එක ඇති කරගන්න වෙන්නේ. හැම වෙලාවෙම ඥාන දර්ශනය ලැබෙන බාහිර කයින් ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන බාහිර ආයතන හයෙන් තමයි හැමදෙම මේ ශාසනයේ යථාභූත ඥානය අපිට ලැබෙන්නේ. එතකොට ආධ්‍යාත්මික කයින් මේ සමාධි කරලා බහැර කයින් ඥාන දර්ශනය ලබා ගතිය යුතුයි. මේ පිළිබඳව වැඩි විස්තර කෙනෙකුට දැනගන්න ඕනේ නම් දීඝනිකායේ ජනෝසභ සූත්‍රය බලන්න. ඒ දීඝනිකායේ ජනෝසභ සූත්‍රයේ මේ සම්බන්ධව පැහැදිලි කරලා තියෙනවා. එතකොට ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරලා බහැර කයින් ඥාන දර්ශනය ලබන්නත් නම් ඒ බහැර ඥාන දර්ශනය ගැන අපි අහලා දැනගෙන තියෙන්න ඕනේ. ඇත්තටම අපි මුතුනේ අපිට අද ආයතන 12ක් ඇතුළු වුණාට යථාර්ථය දත්තාම හැම වෙලාවෙම අපිට ඇතුළු වෙලා තියෙන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ බාහිර ආයතන හැරී විතරයි තියෙන්නේ. අපිට ආයතන හයක් ඇතුළු වෙනවා අටවක් ධාතුවක් මේ ආයතන ස්කන්ධ පංචකයක් ඇතුළු වෙනවා ආයතන 12ක් ඇතුළු වෙනවා ධාතු 18ක් ඇතුළු වෙනවා අපිට යථාර්ථයේ පවතින්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන ටිකකින්. නමුත් අපේ කෙලෙසිය විදිලා තියෙනවා මේක ආකාරයකට ආයතන 12ක් තියෙන තැනක කෙලෙසේකට තමයි මේ ආයතන 6ක් තියෙන තැනක ආයතන 12ක ප්‍රදේශයක් අපිට හම්බෙන කෙලෙසේකට. මොකද කුමන අරමුණක අපි තණ්හා කළත් කුමන අරමුණකින් කෙලෙස ඇති කරගත් අන්තිමට තියෙන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තැනකින් විතරයි තියෙන්නේ. ඔච්චරයි. වෙන තණ්හාව ඇතුළු වෙන්න අපිට කෙලෙසේකට බොහෝ දේවල් හම්බ වෙනවා කියලා තේරුමට හම්බ වුණාට අන්තිමට යථාර්ථය ගත්තාම තියෙන්නේ මොකද්ද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන ටික විතරයි. ඔච්චරයි අපිට හම්බ වෙලා තියෙන්නේ. එතකොට කිසිම වෙලාවක හැම වෙලම ඇහෙන් බලන රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් දැනෙන ගන්ධ, දිවෙන් දැනෙන රස, කයෙන් දැනෙන ස්පර්ශ, සිතින් දැනෙන ධර්ම ආරම්මණය. ආය චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා සිත් හම්බ වෙලක් නැහැ, චෛතසික හම්බ වෙලක් නැහැ, ඇහැ කන දිව නාසය ශරීරය කියලා ඕවා හම්බ වෙලක් නැහැ. ඔක්කොම ඇතිවෙද්දී තියෙනවා කියන කමත බොහෝ කරුණු කර්ම හම්බලා තියෙන අපිට මේ බාහිර ස්පර්ශ ආයතන හයේ විතරයි. එතකොට බාහිර ස්පර්ශ ආයතන හයේ ඇත්ත නොදකින්නවා කියන එකම කාරණාව මත ඇති කරගත් සංයෝජන සහ කෙලෙස් ටිකකින් තමයි අනිත් ආයතන පිළිබඳව අපිට නිමිති තියෙන්නේ. ඒ නිසා අපිට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැකලා ස්පර්ශ ආයතන බාහිර ආයතන හයේ ඇත්ත දැකලා බාහිර ආයතන හයේ නිරුද්ධ කරන්න පුළුවන් නම් සියලුම සංයෝජන ටික නිරුද්ධ වෙනවා. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපි පුද්ගලයා සත්‍යය කියන එක අපිට වෙලාව නැති නැත්නම් ධාතු විභංගු සූත්‍රය වගේ සූත්‍රයක් ගන්න ඒ ධාතු විභංග සූත්‍රය වගේ සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ච ධාතු අයං පුරුෂ පුද්ගලෝ. පුරුෂ පුද්ගලයා කියලා කියන්නේ සය ධාතුවක්. එහෙම නැත්නම් ච පස් ආයතන, ස්පර්ශ ආයතන හයක්. එහෙම නැත්නම් අට්ඨාරස මනෝපවිචාර අට්ඨාරස මනෝපවිචාර කියන්නේ මානසික හැසිරෙන ධර්මතා 17ක් පුද්ගලයා කියලා කියන්නේ. තවත් පැත්තකින් ගත්තහම සතර අදිෂ්ඨානය පිහිටා සිටීම වශයෙන් පවතින කාරණා හතරක් පුරුෂය පුද්ගලය කියලා කියන්නේ. අපි පුරුෂය පුද්ගලය කියන තැනක තියෙන්නේ සය ධාතුව නැත්නම් ස්පර්ශ ආයතන හයක්. එහෙම නැත්නම් දහසාකර මනස හැසිරීම එහෙම නැත්නම් සතර අදිෂ්ඨානය. අපි හොස්සට ගලන් තිබුණොත් ඒ ගැන දෙකක් කතා කරමු. නැත්නම් ඒක තමයි එකක් හරි වටිනා දෘෂ්ටිසාරත රජුරු අනාගාම බලපත් වෙන සූත්‍රය අහලා එතකොට දැන් මෙතෙන්දී මම මතක් කරන්න හැදුවේ මේ ස්පර්ශ ආයතන හය නැත්නම් අපේ පුද්ගලයා කියලා ගත්තොත් අපේ මුළු ජීවිතේ කෙනෙක් සත්‍යයක් වෙන තැනක විශේෂ තලෙම හැම දනකම තියෙන සත්‍යයේ ප්‍රගස්ම ගත්තු කෙටි කරන කැටි කරන කාරණා 60ක් තියෙනවා. අපේ ජීවිතය ගත්තාම අපේ ජීවිතයේ කියන තැනක තියෙන කාරණා 60යි. මොනවද 60? ඔය මතක තියාගන්න ඕන දේවල් මේ ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, තණ්හා 6යි, විතක්ක 6යි, විචාර 6යි. 6න් ඉතින් මේක ආධ්‍යාත්මික ආයතනයන්ගෙන් ඇහැ ගන්නවා, බාහිර ආයතන හයෙන් රූප ගන්නවා, විඥාන හයෙන් චක්කු විඥාන ගන්නවා, ස්පර්ශ හයෙන් චක්කු සංපස්සේ ගන්නවා, වේදනා හයෙන් චක්කු සංපස්සේ වේදනාව ගන්නවා, සංඥා හයෙන් රූප සංඥාව ගන්නවා, චේතනා හයෙන් රූප සංචේතන ගන්නවා, තණ්හා හයෙන් රූප තණ්හාව ගන්නවා, විතක් හයෙන් රූප විතක්කේ ගන්නවා, විඥාන විචාර හයෙන් රූප විචාරේ ගන්නවා. එතකොට එක ඇහෙන් අපි රූපයක් බලනවා කියන තැනක ගත්තහම කාරණා 10ක් ඉදිරියට තියෙනවා. 10ක් ඉදිරියට තියෙනවා. වෙනම 6 6 ගොඩවල් 10ක් ගත්තහම ඊට පස්සේ 10 ගොඩවල් 6ක් හම්බෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ චක්කු පරිච්ඡ රූපේ උපදී චක්කු විඥාන තින්නා සංගතේ පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති සංඥානති යම් සංඥානති තව විතක්කේති යම් විතක්කේති තම් පපංචේති කියලා කියේ ওই පරිහාරය. කරමු. එතකොට ඉතින් මම කියන්න හැදුවේ දැන් බලන්න ඇහැ රූප චක්කු විඥානෙ චක්කු සම්පස්සේ නෝ වේදනා සංඥා චේතනා කියන මේ ධර්මතා ටික දීදල තියෙනවා වැය වෙලා තියෙනවා නමුත් ඔක්කොම දීදල වැය වෙලා අපිට හම්බ වෙන්නේ රූපේ විතරයි ඇහෙන් බලනකොට ඇහැට දැනෙන රූපේ විතරයි ওই කාරණා 10ම හම්බලා තියෙන්නේ රූපය දැකන රූපය හිතන රූපය සිහි කරනවා කියන කමින් තමයි අපි කරන්නේ නමුත් යකින් යථාර්ථ තියෙන මේ වගේ කමෝ 10ක දරනවා එතකොට පෙනෙන රූපය නිත්‍ය වුණොත් ඕගලන්ට කාරණා 10ම නිත්‍යයි පෙනෙන රූපය ඕගලන්ට සැප වුණොත් කාරණා 10ම සැපයි පෙනෙන රූපය දුක වුණොත් කාරණා 10ම දුකයි එනෙන රූපය ආත්මන කාරණා 10ම ආත්මයි. එනෙන රූපය සුභවන කාරණා 10ම සුභයි. එනෙන රූපය අනිත්‍ය වූ කාරණා 10ම අනිත්‍යයි. එනෙන රූපය දුක වූ කාරණා 10ම දුකයි. එනෙන රූපය අනාත්ම වූ කාරණා 10ම අනාත්මයි. යන ගණිතය යනවා. ඔබට මේ ධර්මයේ එකකට තියෙන්නේ. එතකොට එකින් එක එකින් එක එකින් එක අපි අනිත්‍ය බලන්න ඕනේ. අපිට එනෙන රූපය අනිත්‍ය බලන්න පුළුවන් නම් එනන රූපයේ දුක් බව බලන්න පුළුවන් නම් එනන රූපයේ අනාත්මය බලන්න පුළුවන් නම් අර කාරණා 10ම අනිත්‍ය දුක් අනාත්ම බලන්න. එනන රූපයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් නම් අර කාරණා 10ම ඇත්ත ඇති හැටි දැකලා. මොකද අනිත් ධර්මතා ඔක්කොම වැය වෙලා යෙදිලා තමයි අපිට රූපය කියන එක හම්බ වෙන්නේ මේ මට්ටමේදී. ඒ මොතේ තව පරිආයක් තියෙනවා. බාහිර ධර්මයට හිත තබලා ආධ්‍යාත්මිකයෙන් මිදෙන්න තියෙනවා. ආධ්‍යාත්මිකයට හිත තබල බාහිර ධර්මයන්ගේ මිදෙන්න තියෙන කියන පරයයක් තියෙනවා. ඒ කියන්නේ කාම ලෝකයේ මිදෙන්න තියෙන තුනේ බාහිර ධර්මයන්ට හිත තබලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියන මේ බැහැර කයට හිත තබල ඥාන දර්ශනය ලබා ගන්න තමයි ආධ්‍යාත්මික කයි මිදෙන්නේ අපි. ඊට පස්සේ ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනා කියන ආධ්‍යාත්මික පැත්තට හිත තබලා තමයි බාහිර රූප ශබ්ද ගන්ධ රස පුට්ටක ධර්ම කියන දෙකෙන් එන්නේ අපි. ආධ්‍යාත්මික හිත තබලා බාහිරෙන් එදෙනවා බාහිරයේ හිත තබලා ආධ්‍යාත්මික දෙකෙන් එදෙනවා ආධ්‍යාත්මික දෙකට හිත තබලා බාහිරෙන් එදෙනවා. එතකොට කලින් ආධ්‍යාත්මිකෙන් ඉදුණු ටිකට අපෝ ආධ්‍යාත්මික දෙක තියෙනවා නේද? කලින් ආධ්‍යාත්මික දෙකකින් මිදුණා කියලා කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආධ්‍යාත්මික ආයතනයෙන් මිදුණා අපි බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටිකේ අවබෝධය දැනුම ලබාගෙන ඊට හිත තබලා ඊට පස්සේ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන බාහිර ආයතනයෙන් අපි මිදෙනවා මේ ස්පර්ශය කියන ධර්මතාවයට ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනා කියන ධර්මතාවයන්ගේ අවබෝධය ලබාගෙන ඒ ධර්මතාවයන්ගේ අවබෝධයට ප්‍රමුඛ හිත තබලා එතකොට එකපාරටම හැම දෙයක්ම කරන්න බැහැ අනුපූර්ව තමයි කෙලෙස් කියනක වෙන්නේ එතකොට මුල් ටික අපිට තියෙන්නේ කාම භවයෙන් ගෙවෙන්න ගෙවන්න බාහිර ධර්මයන්ට හිත තබන එක ඒකයි බාහිර ධර්මයන්ට හිත තබලා ආධ්‍යාත්මික ධර්මයන්ගේ මිදුණාම කියනවා කා ඕරම් භවයේ සංයෝජන අත්හැරෙනවා කියලා. ආධ්‍යාත්මික සංයෝජන තියෙන තාක්ම අපි ඕරම් භවයයි යට දිලාවට යන්නේ. ඊට පස්සේ උද්දම් භවයේ සංයෝජන ටික අත්හැරෙනවා අපෝ ආධ්‍යාත්මික දෙන්න තියලා කියන පරයයක් තියෙනවා. ඒ නිසා අපි දැන් අද පොඩ්ඩක් කතා කරමු බාහිර ස්පර්ශ ආයතන අය පිළිබඳව. මෙන්න මේ සම්බන්ධව තමයි ඇත්තටම අපිට වඩාත්ම දැනුමක් අවශ්‍ය. මොකද කර්ම රැස් වෙනවා කියන කාරණාව වෙන්නේ අපිට බාහිර ආයතන ටික හරහායි. ආධ්‍යාත්මික ආයතන ටික ලැබුණේ පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකෙන්. ඒ නිසා අපිට මේ බාහිර රූප ශබ්ද ගන්ධ හදලා තියෙනවා. ඒ තෙන්නපු ටික නැත්තම් ඇහැ කන දිවනාසේ ශරීරයේ කියන ආධ්‍යාත්මික ආයතන ටික හැදුනේ මොකටද? රූප ශබ්ද ගන්ධ රස පොත්තබ්බ කියලා අපිට විඳින්න ලෝකය හදලා දෙන්න. එතකොට අපි විඳින ටිකේ තමයි මේ ඇත්ත නොදැන නිමිති ඉතුරු වෙන්නේ කර්මය කියලා. ආපහු රූප ශබ්ද ගන්ධ රස පොත්තබ්බ ධර්ම කියන කාරණාතිකම තමයි පුරාණ කර්මයක හටගත්ත විපාක කියලා විඳින්න හම්බේ වෙන්නේ. නව කර්ම කියලා අවිද්‍යාව නිසා ඉතුරු කරගන්නේ ඒ ටිකමයි. එතකොට පුරාණ කර්මයක හටගත්ත විපාක විඳලා අවසන් වෙන නව කර්ම රැස් කරගන්නයි කියනකොට මේ ස්පර්ශ ආයතන හයේ නිරෝධිය දකිනුනේ දකිනකොට පිනෙනවා හිනවා කියන රූප ආයතන සබ්ද ආයතන කියන මෙන්න මේ ටිකේ නිමිති නොහැචිනකම තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් අපි බාහිර ආයතන 6 පිළිබඳව ඇත්ත ඇති හැටි ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්න විදිහට නෙවෙයි, මිනිස්සු ඉගෙන ගන්න විදිහට නෙවෙයි, කාමවචර දිව්‍ය ඉගෙන ගන්න විදිහට නෙවෙයි, රූපවචර ප්‍රඥා ඉගෙන ගන්න විදිහට නෙවෙයි. රූපයක ධර්මය දැනගත්තත්, දිව්‍ය දැනගත්තත්, මිනිස්සු දැනගත්තත් රූපය කියන එකේ ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත වෙනස් වෙන්නේම නැහැ. දිව්‍යන්ට එක ඇත්තකුයි, ධර්මයන්ට එක ඇත්තකුයි, මිනිස්සුන්ට එක ඇත්තකුයි වෙන්නේ නැහැ. ඇත්ත නම් ඇත්තවම තමයි. එතකොට ධර්මයට හම්බ වෙන රූපයයි, දිව්‍යන්ට හම්බ වෙන රූපයයි, මිනිස්සුන්ට හම්බ වෙන රූපයයි රූපවල ඇත්ත එකමයි. එතකොට රූප වෙනස් වෙන්නේ නැහැ. ඇහැට පෙනෙන රූපය කියලා යමක් කියනනම් රූපය කියන එක සත්‍ය කියන එක නම් පුද්ගලයා මත, ප්‍රදේශය මත වෙනස් වෙන්නේ නැහැ. එක එක්කෙනාගේට ඕන ඕන විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඒක සත්‍ය කියලා කියන සැබෑම ස්වභාවයක්, පවතින ස්වභාවයක්. ඒක කාලය අනුව පුද්ගලයාගේ වෙනස් වෙන්නේ නැහැ. හැමදාම පවතින දේ. එතකොට බුදුරජාණන් වහන්සේ කොහොමද මේ රූපය ගැන පෙන්නලා තියෙන්නේ කියන කාරණාව අපි බලමු. බුදුරජාණන් වහන්සේ රූපය ගැන පෙන්නලා තියෙන්නේ, රූපය කියන්නේ බහිද්ධවවත්තේටි. රූපය කියන එක හැම වෙලාවෙම හොඳට තීරණය කරන්න මොකද්ද? බාහිරයි කියලා. රූපයේ කිසිම වෙලාවක රූපායතනය කියන එක ආධ්‍යාත්මික වින්නේමම නැහැ. රූපායතනය කියන එක බාහිරමම ඇති. ඒකයි බාහිරයි කියලා හොඳට තීරණය කරන්න, විනිශ්චය කරන්න. ඊට පස්සේ රූපං චතුර්ණංච මහභූතානං උපාදාය රූපං වත්තේති. සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් කියලා දකින්න. රූපං සනිදර්ශනං. රූපය දකින්න පුළුවන් එකම දේ. රූපය දකින්න පුළුවන්. ඊට පස්සේ රූපය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එකක්. රූපය කියන එක අවිද්‍යා, කර්ම, තණ්හාවෙන් හටගත් එකක්. ඊට පස්සේ රූපය අහුත්වා සම්භූතං හුත්වා න භවිෂ්‍යති. රූපය පෙර නොතිබීම හටගා නැති වෙන එකක්. ඊගාවට රූපය කියලා කියන්නේ නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා මාංජෂ්ඨං වා දීඝං වා රසං වා චතුර්ණං වා අත්තරණං සොදසං කියලා නිල් පාත, කහ පාත, රතු පාත, සුදු පාත, රතු පාත කියලා පාත කියන බව හෝ දිගයි කියලා පෙන්නනවා නම්, කොටයි කියලා පෙන්නනවා නම්, රවුම් කියලා පෙන්නනවා නම්, හතරක් කියලා පෙන්නනවා නම්, අටක් කියලා පෙන්නනවා නම්, සෝස් කියලා පෙන්නනවා නම්, මේ විදිහට හැඩතල පෙන්නන කම ඕ වර්ණ සතහනක් පෙනෙන තමයි රූපය කියලා කියන්නේ. ආය රූපය තුල දේවල් බඳු මුතු මුකුත් නැහැ, ද්‍රව්‍ය කාරණා මුකුත් නැහැ. රූපය කියලා කියන්නේ වර්ණ සතහන් මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක් විතරයි. ඊට පස්සේ අඳුරක් කියලා තියෙනවා නම් ආලෝකයක් කියලා තියෙනවා නම් මේවා රූප. අඳුර කියලා පෙනෙන තම රූපයක්. ආලෝකය කියලා පෙනෙන තම රූපයක්. හැවනලි කියලා පෙනෙන තම රූපයක්. එතකොට හිරු එළිය, තරු එළිය, සතමඩල එළිය, මණික් කුල එළිය කියලා මොන විදිහටද එළියක් ගැන කතා කරනවා නම් මේක රූපයක්. එතකොට රූපායතනේ ස්වභාවය තමයි මොකද්ද? වර්ණ සතහන. වර්ණ සතහන තාත්තකින් ගත්තාම චිත්‍ර මාත්‍රය, චිත්‍රයක්. එතකොට චිත්‍රය තුළ වර්ණ සතහන තුළ ද්‍රව්‍ය කාරණා නැහැ. මේ ඇහැට පුළුවන් උපදින දේ තමයි චිත්‍රයක් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිත්තන්ති චිත්‍රානේ තතේව ලෝකේ, ලෝකේ චිත්‍රදී. ලෝකේ තුල චිත්‍රයක් තියෙනවා. එතකොට ඇස් ඉදිරිපිටට ඇවිල්ලා තියන්නේ හම්බ වෙන්නේ අපිට හැමදාම චිත්‍ර මාත්‍රයක් විතරමයි. කිසිම වෙලාවක ද්‍රව්‍ය කාරණා පුද්ගලයේ වස්තු පෙනෙලා නැහැමයි. පෙනෙන්න තියද. දැනගන්න මට්ටම වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනා. නමුත් පෙනෙන ටික තමයි රූප කියලා කියන්නේ. ඒකට මම අර උපමාවක් ඔයගලන්ට මතක් කරන්නේ ලොකු වතුර භාජනයක් තිබුණොත් දැන් වතුර භාජනයේත් ඒ අවත තියෙන වස්තුවක ඡායාවක් පතිත වෙනවනේ, පතිත වුණා. දැන් මේ වතුරේ පතිත වෙලා තියෙන ඡායාව දිහා හොඳට බලන්න. එහෙන් බැලුවොත් මේ ඡායාව පේනව නේද? බලන්න බැයිද? පුළුවන්. හරි. දැන් ඒ ඡායාව පතිත වෙලා තියෙන වතුර ටික කැඩත්තිලා ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දේ මේ පේන දෙයට අයිතිද? ඡායාවට අයිතිද? හොඳටම හිතාගන්න. එතකොට ඒ වතුර ඡායාව පතිත වෙලා තියෙන වතුර ටික නරක් වෙලා පල් වෙලා ගඳක් දැනෙනවා නම් ඒ ගඳ මේ පේන ඡායාවට අයිතිද? නැහැ. එතකොට ඒ වතුර ටික දිවේ ගානකොට ලුහ රසක් හෝ තිත්ත රසක් හෝ රසක් දැනෙනොත් ඒ වතුරේ එන රසය ඡායාවටයි කිද? නෑ. අපි අල්ලන්න කියලා අත දැම්මොත් ඡායාව අපි අතට අහුවෙනවද? නෑ. අහුවෙන මොකද්ද? වතුර. එතකොට මේ වතුරේ පතිත වෙලා තියෙන ඡායාව ගැන ඔයගලන්ට මොකද්ද කියන්න පුළුවන්? දකින්න විතරමයි පුළුවන් නේද? දිත්තේ දිත්ත මතන් දකින්න පුළුවන්. නමුත් අහනයකට හෝ ගඳ සුවඳ දැනෙනකට හෝ රස විඳිනකට හෝ අල්ලන එකට හෝ කිසිම වෙලාවක මේ ඡායාව අහුවෙනවද? අහුවෙන්නේ නැහැ. හොඳයි. ඡායාව කියන එක ඔසවලා ළඟට ගන්න පුළුවන්ද? වතුර වාජනේ එතරම් තියෙද්දි ඒක තියෙන ඡායාව විතර කෙනෙන් ගලවලා ගන්න පුළුවන්ද? බැ. එතකොට ඡායාව දුරස් කරන්න පුළුවන්ද? ඡායාව විතරක් අයින් කරන්න පුළුවන්ද? නෑ. අපිට ළඟට ගන්නවා නම් ඡායාව පතිත වෙලා තියෙන වතුර භාජනයක් එක්කම උස්සන්න දෙන්නේ. දුරස් කරනවා නම් ඡායාව පතිත වෙලා තියෙන වතුර භාජනයක් එක්කම දුරස් කරන්න පුළුවන්. ඔන්න ඔය උපමාව ශේෂයක්වත් දශමයක්වත් වැරදි නෑ. ඕක වෙනව පැත්තකින් තබා ගන්න. අපිට ඇහැට පෙනෙන රූපයත් ඔය වගේ. ඒ ඡායාව පතිත වෙලා තියෙන්නේ ආපෝ ධාතුවේ. දැන් මේ කෙනෙන දේ පතිත වෙලා තියෙන්නේ පතේ ධාතුවේ. මේ කෙනෙන දේ ඇහෙට පෙනෙනවා. ඇහෙට පෙනෙනවා. නමුත් අපිට සද්දයක් ඇහෙනවා නම් මේ කෙනෙන දේ පතිත වෙලා තියෙන පතේ ධාතු ගස්තනේ නිසා සද්දය ඇහෙනවා මිසක කෙනෙන දේට අයිති නෑ ඒක. ඊට පස්සේ අපිට යමක් පෙනෙනකොට ගන්ධයක් ඇති වෙනවා නම් පෙනදේ පතිත වෙලා තියෙන මහ භූතයන්ගේ තියෙන ගන්ධ රූප කලාප ටික නිසා අස්තම රූප කලාපයන්ගේ ගන්ධ රූප කලාප ටික නිසා අපිට ගඳක් දැනෙන එකට පෙනෙනදේ අයිති නැහැ. රසක් දැනෙනකොට අස්තම රූප කලාප නිසා අපිට රස දැනෙන එකට මහ භූතයක තියෙන මේ පෙනෙනදේ ඊට අයිති නැහැ. අල්ලන්නේ කියලා අත දැම්මොත් අත පටවිය හැදෙන්නටක පෙනෙන දේ අවු වෙන්නේ නැහැ. අපිට පෙනෙන දේ කවදාවත් ඔසවලා ගන්න බෑ. පෙනෙන දේ අපිට හෙලලා තියෙන මහ භූත ටිකමයි අපි මේ උසන්නේ. දැන් අපි හිතාගෙන මේ පේන දේ උසනවා කියලා. නමුත් මේ පේන හැදී කැටි වෙන තියෙන මහ භූත ටික උසනකොට පෙනෙන දේ ඉස්සෙනවා වගේ කියන්නේ. එතකොට පෙනෙන දේ දුරස් කරනවා කියන්නේ ඒක තියෙන සතර මහා ධාතු ටිකයි අවකාශයේ හැට මෙහෙට කරන්නේ අපිට. එතකොට පෙනෙන දේ හැට මෙහෙට කරනවා වගේ පේන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨිය කියලා කියන්නේ පෙනෙනදී අරමෙය දකින්න විතරමයි පුළුවන් අල්ලන්න බෑ කියන නෝනක් යම් දවසක ගියාවොත් තමයි එයා පෙනෙන රූපය ඇත්ත දකිනවා කියලා කියන්නේ. අපි කතා කරනවා මේ ශාසනයේ දර්ශනයක් ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් කිසි සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියලා. ඒ කියන්නේ යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා නම් ඒ හැම දෙයක්ම හේතු නැති වෙනවද නැති වෙනවා කියලා. එතකොට පෙනෙනදී මම ඔය කියන්නේ දකින්න ඉස්සලා තිබ්බා නෙමෙයි, දැක්කයන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවතයි පෙනෙන්නේ කියලා. කර්ණාගයකට උපමා කරලා මම පෙන්නන්නේ කර්ණාගයක් ඉස්සරහට යන්නේ ඉස්සලා ඡායාව තිබෙන්නේ නැහැ. එතනින් අහකට ගියාම ඡායාව තියෙනව නෙමෙයි, අවස්ථාවට තියෙන එකකුත් බලනව නෙමෙයි, වර්තමානයේද තියෙන එකත් බලනවා නෙමෙයි, උපදවාගෙනයි බලන්නේ. පරිලෝකනේ. ඒ වගේ මේ රූපය දකින්න ඉස්සෙල්ලා තිබුණා නෙමෙයි, දැක්කයන් පසු තියෙනව නෙමෙයි, අවස්ථාවට උපදවාගෙනයි පරිහරණය කරන්නේ. එතකොට අවස්ථාවක උපදවගෙනයි පරිහරණය කරන්නේ කියන උත්තරයක් එනවා. මොකද්ද? යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. එතකොට හේතු නිසා හටගත්තා කියනකොට තිබුණ නෙමෙයි කියන එක කියනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා කියනකොට තියෙනවා නෙමෙයි කියනවා. තිබුණ නෙමෙයි තියෙනවා නෙමෙයි අවස්ථාවතයි හටගත්තේ. කොහොමද කියනවා? පටිච්ච සමුප්පන්නයි. හේතු ප්‍රත්‍යයයි. තාපතේ ගත්තම සංකත කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. අපිට මේ සංකත ධාතුව තුල හම්බ වෙන කිසිම දෙයක නැති නෑ. දිගින් දිගට පැවතෙන දේවල් කිසිම දෙයක් නෑ. ඔක්කොම වර්තමානයේකම සකස් වෙච්චයි. ඒකයි අපිට සතරෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අතීත කෑදී කොහෙවත් තියෙනවා නම් අනාගතයට යන හේතු කොහෙවත් තියෙනවා නම් මොනම හරි දෙයක් නාම ධර්ම වලවත් රූප ධර්ම වලවත් එකකවත් තේම නැහැ. ඔක්කොම තියෙන්නේ හේතුඵල ධර්ම. එතකොට මේ ඵලය ඇති වෙන හේතුවක්. ඒ හේතු ඇතිකමේ ඊට එහා ඵලයක්. එතකොට ඒක එහා හේතුවක්. අපි මේ ඵලයට හේතුවක් කියනකොට මේ හේතුව තව හේතුක ඵලයක්. මේ විදිහේ හේතුඵල ධර්මයක් තියෙනවා. එතකොට පෙනෙනවා කියන එක අවස්ථාවට හේතු ටිකක් නිසා සකස් වෙච්ච එක. මම අර උපමාවක් කියන්නේ දැන් තේක වගේ දෙයක් ගත්තොත් තේ කොළ ටිකක්, සීනි ටිකක්, ඉඟුරු ටිකක්, උණු වතුර ටිකක් කියන තේක නොවන හේතු රාශියක් එකට ඒගුවාම ඒ මොහොතේම හැදෙනවා තේක කියන එක. එතකොට තේ තැතවාවේ නැහැ. දිගින් දිගට අර තේකේ පැතියනේ, ඒ තේකේ පැතියනේ කියලා එහෙම පරම්පරාවක් තියෙනවා. තේකටු නැහැ. ඒ වගේ තේක කියන්නේ මොකද්ද? සංකතයි. හටත් එච්චේක. හටත් උනා කියනකොට මොකද්ද තියෙන්නේ? ඒකෙන් කියනවා එහෙම ඒව තිබුණේ. එහෙම තේ නොවන කාරණා රාශියක් එකතු කරලයි අවස්ථාවට තේක කියන එකක් හදාගත්තේ. එතකොට තේක කියන එක හදාගෙනයි ගොන්නේ අපි. නේද? ඒ වගේ රූප කියන එක කොහෙවත් තිබුණ නැහැ. අපි හිතාගන්නේ අපිට හම්බුණත් නැතත් රූප කියලා තියෙනවා කියලා නෑ. රූප හදාගෙන පරිහරණය කරන්නේ අපි. මේ රූපය කියන එක පෙනෙනවා තමයි. පේන්නේ කොහෙවත් තිබිලා කොහෙන්ද නෙමෙයි. ඇහැ නිසා, රූප නිසා, චක්කු විඥානය නිසා මේ වගේ පේනවා කියන සිද්ධියක් හදාගෙන අපි පරිහරණය කරන්නේ. එතකොට ඇහැ උපකාරය මොකටද? රූප හදාගන්න. රූපයේ උපකාරය මොකටද? ඇහැ ගැටෙන්න. ඒ දෙන්න උපකාරය මොකටද? හිත උපදින්න. කියලා මේ වගේ කාරණා ටිකක් එකට එකතු කරන තමයි අපි රූප බලන්නේ. එතකොට මේ අපිට යම් වස්තුවක් හම්බ වෙනකොට පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපට කියනවා. යම් කිංචි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන වචනයක් කතා කරන්නේ දකින්න ඉස්සලා තිබ්බ නෙමෙයි දැකයන් පසු කියනවා නෙමෙයි අවස්ථාවක ඉපද නිරුද්ධ වෙනවා කියන එක දෙන්නන්දයි. ඉතින් හැබැයි මෙහෙම එකක් තියෙනවා. දකින්නේ දකින්නේ ඉස්සලා තිබ්බ නෙමෙයි දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවක උපදවාගෙනයි පරිහරණය කරන්නේ කියන ওই දර්ශනේ අයිති අපිට නෙමෙයි. ওই දර්ශනේ අයිති පිනිනේදී අල්ලන්න බෑ. පිනිනේදී පිනේ මාත්‍රයක් විතරයි. පිනිනේදී කියන්නේ වර්ණ සතහනක් කියලා කියන ටික දකින්න මත්තමයි අයිති. එනෙන දේ තුල දේවල් කාරණා සත්‍ය පුද්ගලය දකින මට්ටමටයි පිටික තමයි මොකද්ද දකින්න ඉස්සෙල්ලා තිබ්බා දැක්කයන් පස්සේ තියෙනවා තියෙන දේක් පරිහරණය කරනවා කියන එක අපිටයි මට්ටම තමයි අද මොකද්ද අපිට යම් වස්තුවක් පෙනෙනවා නම් පෙනෙන දේ පෙනෙන ඉස්සෙල්ලා එතන තිබුණා තිබුණ දේ තියෙන දේ දැන් පේන්නේ අපිට පිරුණ දේ එතන තියෙනවා හැම වෙලාවෙම තෙරපසු මනස යමක් දකින්න පෙර දැක්කන් පස්සේ ඒ රූපායතනේ තියෙනවා අපිට චක්කු විඥානේ ඉපදිලවත් නැහැ ඇහැ ඉපදිලවත් නැහැ නමුත් අපිට ඒ දෙන්න උපදින්න කලින් ඒ රූපායතනේ තියෙනවා තමයි දැන් ඕගොල්ලන්ට රූපේ දකින්න ඇහැ ඉපදිලවත් නැහැ එතකොට සිත ඉපදිලවත් නැහැ නමුත් දකින්න ඕනේ ජීක තියෙනවානේ ඔය විදිහට තමයි කොහොම තියෙනවා නම් අපිට කර්ම කියනවා කියලා කියන්නේ ලක්ෂින් කරන කෙනාට දිව්‍ය ලෝකයේ ඉඳලා තියෙනවා. පව් කරන කෙනාට අපාය හැමක තියෙනවා. දැන් ඕගලන්ට මේ හැදෙ තියෙනවා වගේ. නමුත් ඒක අවිද්‍යාව තියෙනවා නම් මේක නැහැ කියන්න බෑ. අවිද්‍යාව තියෙන කෙනාට තියෙනවා. ඉතින් පව් තියෙනවා. ඒකට විපාකයක් තියෙනවා. එතකොට දැන් අපිට ගෙවල් දරවල් ඉඳගන දම්මම විමානේ හදාගෙන තියෙන්නේ මෙහි ඉඳලම යන්න නේද දැන් හවස වෙනකොට අජාල මෙතෙන් චුත වෙන එතන පොඩි නමකද දැන්ම විමානේ හදාගෙන තියෙන්නේ ඉතින් නමුත් රහතන් වහන්සේලා කියලා කියන්නේ ජීවත් වෙද්දීම භවය නැති කරලා තියෙනවා ජීවත් වෙද්දීම භවය නැති කරලා යන්න තැනක් නැහැ ඒ කියන්නේ එහෙම යන්න තියෙන ඉඩ නැහැ කොහෙවත් ඒ කියන්නේ මෙහෙම හිටියොත් ඒ මනස අසීමිත শূন্যතාවයක් මිසක වර්තමානයේක සිහියයි වර්තමානයේක ජීවිතය මුල් කරගෙන පවතින ධර්මතාව ටිකේ නුවණයි නමුත් දේවල් කාරණා තියෙනවා කියන තැනකින් මේ නිමිති නැහැ හැබැයි නුවණ තියෙනවා 13 අනත්ත්ව නිසා සංඥාව පොදින්න පුළුවන් කෙන්තරක මේ වගේ රූප ඇහැ හම්බුනොත් අවකාශ ධාතුවේ අෂ්ටමක රූප කලාප ගැටුනොත් ඒ නිසා රූපයක් හද ඇහැට ගැටෙයි එතකොට සිත උපදී එතකොට මේ වගේ රූප සංඥාවක් පහළ වෙයි කියන තැනට නෝනයි නමුත් තියෙන දෙයකින් තියනවා කියලා යන්නේ නැහැ අර මම උපමාවක් කියන්නේ දැන් අපි කන්නාඩියේ ඉස්සරහට මූණ බලන්න යන්නේ කන්නාඩියේ තියෙන ඡායා දැන යන්නේ ඉස්සෙල්ලා ඡායාව තියෙනවා ඒක බලලා ඉන්න දෙන්නේ නෑ ඕගොල්ලෝ බලන්න ඉස්සර වෙලා කන්නාඩියේ ඡායාව තියෙනවද නෑ කියලා යන්න බෑද දැන් කන්නාඩියේ ඡායාව නෑ නැත්තම් කොහොමද අපි යන්නේ කියලා පුළුවන් නමුත් ගිහාම ඡායාව බලන්න පුළුවන් කියන තැනකින් හදාගෙන බලන්න පුළුවන් කියන තැනකින් යන්න බැයිද? පුළුවන් නේ. එතකොට තියෙන දේ තමයි අසිහිය යෙදෙන්නේ. ඒ කියන්නේ කන්නාඩිය බවුලර් ගන්න යන්නේ.
ඇයි යන්නේ ඉතරලා නැති නිසා. බැරි වෙලා තියෙන තැනකින් ගියෝ යන්නේ ඉතරලම තිබ්බොත් කෙලිම ගන්න ඒක පොඩ්ඩක්. ඒ වගේ ඕගොල්ලන්ට අද යන්නේ ඉතරලා දේවල් තියෙන හින්දා තමයි ගිය හැටියෙම ගෙදර වෙන්නේ ඒක. ඒකම ගෙදර වෙන්නේ. නමුත් යන්නේ ඉතරලා දේවල් නැත්තම් ඕගොල්ලන්ට පුළුවන් හදාගෙන ගේ පරිහරණය කරන්න කියලා කිව්වොත් ගේ පේන දැන් තුගලන්ට තියෙනවා නේද? ගේ කියන එක තියෙනවා නේද? ඒක මේ ගැඹුරු දර්ශනයක් මම මතක් කරන්නේ. ඔතනයි වෙනස. තිරසංගත සත්තාව අතරට යන්නේ හදාගෙන පරිහරණය කරන්න නෙමෙයි තියෙන කෙනාව බලන්නවා. ඒ හිඳ තේන දෙක පුරන. අපි හදාගෙන පරිහරණය කරන දෙන්නේ ආයතන ටික පරිහරණය කරන තියෙන හිඳ පරිහරණය කරනවා. ඒ හිඳ ඉලෙලෙනවා ගැටෙනවා. නමුත් රහතන් වහන්සේලා කියන්නේ ලෝකයේ කියන යම් කිසි සංකේත ධම්මන් කියන එක පේනවා. මේ හේතු ප්‍රත්‍යය හටගත්ත කියන එක පේනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක පේනවා. ඒ හිඳ හේතුගෙන් හටගත්ත දේ මම කියලා, මගේ ආත්මයයි කියලා, නිත්‍යයි කියලා ගන්න හේතු නැහැ. ඒ දර්ශනීය තමයි අනිත්‍යයි කියන එක පේනවා. එතකොට ඒ දකින්න ඉස්සෙල්ලා තිබන්නේ මේ දැකයන් පස්සේ තියෙනවා නෙමෙයි අවස්ථාවකට උපදවාගෙනයි පරිහරණය කරන්නේ කියන ටික පෙනෙන්නේ මේ පෙනෙන රූපායතනය වර්ණ සතහන චිත්ත මාත්‍රයක් කියන ටික දැකපු දවසට. සිංහතුනේ මේ ඇසිදිරි පිටට ආපු රූපේ ඇත්ත ඔය ඇත්ත නොදන්නාකම නිසා ඔය වගේ රූපයක් එනකොට පුද්ගලයේ සත්‍යයේ ජීවල් දුරවල් යාන වාහන ඉද කඩන් කියන නිමිති ටික සංඥා ටික අපේ මනසේ වේගින් උපදවා ගන්න තමයි මේ වෙලා තියෙන්නේ. මෙහෙම තෙන්නේදීවත් පුද්ගලයේ සත්‍යෝ දේවල් කාරණා අපිට හම්බ වෙලා නැහැමයි. රූපේ හම්බ වෙනකොට ඇත්ත නොදන්නා කම නිසා ආශ්‍රය දෙනවා කියලා කියන්නේ දැන් අද අපිට මේ පෙනෙන්නේ තියෙන්නේ ඇතුළත තියෙන පුද්ගල සංඥා වංගෙන් අපි මේ දිහා බලන හින්දා අර මං කියන්නේ දිට්ඨිය සුදුපාටයි සුදුපාට දිට්ඨිය දිහා අපි රතුපාට කණ්ණාඩියෙන් දාගෙන බැලුවොත් අපිට රතු පාටට පේනවා රතු පාටට පේන්නේ දික්කේ රතු පාටේ ඉඳනේ රතු පාට කණ්ණාඩියකින් බලන හින්දා ඒ නිසා ඕගොල්ලෝ අපි මෙහෙ දිහා බලන්නේ සිතේ යම් කිසි ආශ්‍රව මට්ටමකින්මයි අනාශ්‍රව මට්ටමක් අපිට නැහැ ආශ්‍රව ධර්මයකින්මයි මේ ලෝකේ ආරමුණු කරන්නේ අපි එතකොට අපිට පේන්නේම සිතේ තියෙන ගතියටයි එතකොට මේ රූපයක් වර්ණසතහන කියන එක පේන්නේ අපිට පේන්නේ සත්‍ය පුද්ගල දේවල් කාරණා කියලා. හිතේ තියෙන මේ ආශ්‍රව ධර්ම ක්ෂය වුණොත් ඕගලන්ට ඉතුරු වෙන සැබෑම ඇත්ත තමයි මොකද්ද? වර්ණසතහන චිත්‍රය කියන එක ඉතුරු වෙන්නේ. ඉතේම ඉතුරු වෙන්නේ. ඒ චිත්‍රය අරඹය වර්ණසතහන අරඹය දේවල් කාරණා චුට්ටක්වත් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කියමු ඔබලාට ඉතින් මෙතන පුරා වෙනද කට්ටිය පුදුලිය ඇත්තටම ඉන්නවා කියලානේ මේ පෙනෙන හැඩේ මෙහෙම අහු වෙන විදිහට කැමරාවකින් ෆොටෝ එකක් ගන්න බැයිද පුළුවා අරගෙන මේ හැඩේ දික්තියේ ගහුවොත් දැන් මොකද කියන්නේ දැන් දික්තියේ තියෙන එක ෆොටෝ එකක් නෙමෙයිද චිත්‍රයක් නේද දැන් මේ චිත්‍රය තුළ මිනිස්සු සත්‍යය ඉන්නවද ඉතින් මේ ගැහුවේ පොතේකට කියලා දැන් තියෙන පොතේක නෙමෙයිද? එතකොට දැන් මේ පෙන්වන සිද්ධිය ඇතුලේ මිනිස්සු සත්‍ය පුද්ගලයෝ ඉන්නවද? ඉතින් දැන් මේ චිත්‍රයයි මේ චිත්‍රය අතර වෙනසක් තියෙද? එකයි. මේ තියෙන එකමයි දැනුත් මේ පොතේ එකමයි චිත්‍රයමයි. නමුත් ඒකට පොතේ එක කියනවා. මේකට අපි ඇත්තයි කියනවා. එතකොට නමුත් බලන්නේ ඒ පොතේ එක දිහා බලලා අපිට මේ ඉන්නේ රූපාසකම මේ ඉන්නේ මම මෙන්න මෙතනයි මම ඉන්නේ කියලා ඕනම් පෙන්වන්න පුළුවන් නේ හොඳට බලන්න අපි පෙන්වන පුද්ගලයා උපාසකම්ම මම කියන gati ටික ආධ්‍යාත්මික නෙමෙයි ඉපදිලා තියෙන්නේ කියලා දැන් මේ පොතේ තියෙනකොට හොඳටම ඕගලන්ට පැහැදිලි පොතේ කැතුලේ එහෙම සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ ධර්මතාවයක් ශේෂය කරනක චිත්‍රයේ තියෙන තැනක ඒ චිත්‍රය දකිනකොට මේ මම මේ පොතේ කියන්නේ මේ මම කියලා හිතෙන්න බැරිද? හිතෙනවා. මේ අහවල් කෙනා අහවල් පුද්ගලයා කියලා ඒ පොතේ එකින් එක එකින් තමයි හිතන්න හඳුනගන්න බැරිද? හුඟා. එතකොට හිතනවා හඳුනගත්තා කියන ටික සම්පූර්ණම කරලා තියෙන්නේ ජීවි බවක් ආරෝපණය කරගෙන හිතාගෙන තියෙන මනසින්මයි කියන එක පේනවාද? ෆොටෝ එක තුල මොන විදිහකට ජීවි බවක් නැතුව තියෙන්නේ? දැන් මේ ෆොටෝ එකට අයිතිද? හමමත් ලේනහර බඩගල් ඌව මූව කෑලි ටික අයිතිද ඒවා නැහැ. මේ ෆොටෝ එකටත් එහෙම කෑලි බෑලි මොකුත් අයිති නැහැ. එතකොට මේ පුතුලේක දකින්නකොට මේ අහවලා මේ පුද්ගලයා අහවල් කෙනා කියලා පුද්ගලික නම් හෝ මිනිස්සු හෝ සත්වයෝ කියන දති ටික ඇවිල්ලා තියෙන්නේ මේ මනසින්ම මනසින්ම අර දිත්තේ ගලන පුතුලේක දකින්දිත් නංගුත් එක්ක මොනවද තේ කරන්න පුළුවන් නේද ඈ මේ තියෙන්නේ ආරතුනේ මහත්ය මේ පත්මකේ මහත්ය ඈ කියලා ඔය ඔය වගේ ෆොටෝ ටික දිහා බලලා මේ මෙතන තමයි මම ඉන්නේ මේ තුන්වෙනි තේලිය උනෝ හතර වෙනි තින්නේ මම කියලා එහෙමත් වෙනඳ පුළුවන්. දැන් හොඳට බලන්න මම මේ කියන චකොට එහෙ ෆොටෝ එක දිහා බලබලා කේ පුදුලේ කින්නවා කෙනෙක් ජීවත් වෙනවා කියන ටික ජීවත් කරවලා තියෙන මනෝ මෙන්න මේ දෙක. ඕගලන්ට සම්මා දිට්ඨිය කියලා කියන්නේ ෆොටෝ එකක් හැටියට දකිනකොට සියලුම ආශ්‍රව ටික මැපුණා. නිකම්ම නිකන් චිත්‍රයක් විතරක් වෙනවා මේක. එතකොට දැන්ද මේ ඇස් ඉදිරි පිට දෙන රූපය ඇත්ත තමයි මොකද්ද? චිත්‍ර මාත්‍රයක් විතරයි. එතකොට දැන් සත්‍ය පුද්ගලයෙක් හෝ නාම රූප දෙකක් හෝ තියෙනවා කියලා හිතන්න පුළුවන්ද? චිත්‍රය ඇතුලේ නාම රූප දෙකක් හරි තියෙනවද? දැන් අපි මුලින් බැලුවා සත්‍ය පුද්ගලය කියන එක අයින් කරගන්න මෙතන නාම රූප දෙකක් තියෙනවා කියලා බැලුවා. කෙරොලට ආවහම මං කියන්නේ එකයි එකද සත්‍ය අනුවෙන්නේ ඥානයේ නාම රූප දෙකක් කියන එකට ලෝක කෙලවරට ආවහම නාම රූප දෙකක කතාවක් තමයි. චිත්‍රය පිළිබඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තිත්තං චිත්‍රානි සත්‍යව ලෝකේ ලෝකේ චිත්‍ර කියන සංකප්ප රාගෝ පුරුතස්ස කාමෝ පුරුෂයාගේ මනස තුළ උපදින සංකල්පය රාගය දෙකටයි කාමය කියලා කියන්නේ. අර පොතේ කියන චිත්‍රය. ඈ දැන් දියසායන් වලින් හරි යමක් ඇන්දොත් චිත්‍රනේ. චිත්‍රය හඳුනගත ආමේ ගයක් කියන අදහස එයි නේද තමයි. එතකොට දැන් ලෝකේ චිත්‍රයක් තියෙනවා. ගේ කියන එක අපේ මනස තුළ උපදিলা තියෙනවා. දැන් ගේ කියන එක කාම භාණ්ඩයක්. සංකප්පෝ කාම මේ ජී කියන එකයි කාමයේ. ඔය විතර මනසේ තියෙන ජී කියන අදහස චිත්‍රය මත පතිත වුණහම වස්තු කාමයේ කියලා කියනවා. ඉස්සෙල්ල චිත්‍රය කියන එක කාමයක් නෙවෙයි. ඒක චිත්‍රයක්. චිත්තන්ති චිත්‍රානේ තතේව ලෝකේ චිත්‍රතිය. සංකප්පෝ කාමෝ. දැන් ඒක දකිනකොටම විතර කියන අදහස ඇති වෙනවා. ඔන්න සංකල්පයේ කාමයේ. දැන් ඔකද කියනවා ප්‍රේස කාමයේ කියලා. ඔය ක්ලේශකාමයේ වස්තුව මත පවිත වුණාම චිත්‍රයේ මත පවිත වුණාම ඕගලන්ට චිත්‍රයේ පැත්තෙන් හම්බ වෙනවා ගේ. දැන් ඒකට කියනවා මොකද්ද? වස්තුකාමය. ඒ ගේ අරදිය තණ්හාවට ක්ලේශකාමය කියනවා. හරිද? දැන් මේ චිත්‍රය. ඔය චිත්‍රය දකිනකොට මනුෂ්‍යය කියන අදහසක් ඕගල තුල පහළ වෙනවා. අපි තුල පහළ වෙනවා. දැන් සංකප්පෝ කාමය. අපේ අදහස චිත්‍රයේ මත පතිත වුණහම දැන් මේ මනුස්සයා මේ දරුවෙක් වෙනවා. එතකොට ඔන්න මට වස්තුකාමයි. දරුවා ආරම්භය ඇති කැමැත්ත ක්ලේශකාමයි. වස්තුකාම ක්ලේශකාම කියන ටික හම්බෙලා තිනවම. එතකොට කෙනෙක් විවිච්ඡේ කාමයේ කියලා කියනකොට කාමයන්ගේ නිදෙනවා කියනකොට එයාට මේ චිත්‍රය කියන ටික ආරම්භය සංකල්පයක් හෝ රාගයක් හෝ පවතින්නේ නැහැ. මනසේ පවතින සංකප්ප හෝ රාගය හෝ චිත්‍රය මත පතිත නොකළොත් ඔගලන්ට හම්බ වෙන්නේ නැහැ වටිනා නොවටිනා ද්‍රව්‍ය කාරණා හම්බ වෙන්නේ නැහැ. එකම චිත්‍රය. එතකොට හැමදාම රූපයක තියෙන ඇත්ත තමයි දකින්න විතරක් පුළුවන් අහන්න
ගඳ සුවඳ ලබන්න ස්පර්ශ කරන්න බැරි ඒ කිසි දෙයකට අයිති නැති දුරස් කරන්න ලං කරන්න බැරි ඔසවලා ගන්න බැරි දැකේ මාත්‍රයක් වූ වහ සතහනකුයි ඇස් ඉදිරි පිටට ඉන්නේ කියන එක තමයි හැමදාම රූපේ පැවතුණු හැමදාම පවතින සැබෑම ස්වභාවයේ නියමම සත්‍යයි. එතකොට අපිට ඒ ඇත්ත ඇති හැටි දන්නවා දකින්නවා කියන එක නෑ, සම්මා දිට්ඨිය නෑ. ඇත්ත නොදන්නා අපිට හැමදාම නැති උනේ හැමදාම බැරි උනේ ඔය ඇත්තම දකින්නයි. අපිට ඒ වෙනුවට තියෙන්නේ වර්ණ සතහන් නෙමෙයි දේවල් කාරණා බලන් වලටයි රූප. කෙනෙක්ගේ රූපයක්, දේක රූපයක්, මේ ගහක රූපයක් කියලා රූප කියන එක දේක එකක් වුණා. තේරුණාද? එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ සැබෑවටම පවතින රූපයේ ඇත්ත ඇති හැටිට හිත තබලා දකින්නවා. සියලුම ආශ්‍රයන්ගේ මනස නිදිලා, කෙලෙසුන්ගේ මනස නිදිලා. ආශ්‍රයක් කියන්නේ කෙනෙකුට නිකන් නෙමෙයි. චිත්‍රයේ චිත්‍රයක්ම විතරක් ඉතුරු කරලා චිත්‍රය ඇතුලේ වස්තු, දුව, දරුව, රංගසදී මුතුමැණික් දේවල් කාරණා දකින්න මත්තම නැහැ. මනස තුල තියෙන මේ සියලුම ගති ටික හේතුලා ගිහිල්ලා. එතකොට ඔන්න ඔය ටික ඉස්සෙල්ලා අහලා දැනගන්නවා අපි. මේකම කියමු රූපේ. අහලා දැනගත්තා. දැන් ඕගොල්ලෝ දන්නවා අදමට එක එක ද්‍රව්‍ය කාරණාවන්ගේ යුක්ත රූප පෙවුනට රූපයේ සැබෑම ඇත්ත මොකද්ද? වර්ණ සතහනක් චිත්‍රයක් තමයි ඇත්ත ඇති ඇති පවතින ස්වභාවය කියලා සම්මාදිට්ඨිය හදන්නවා. මේ ඇත්ත නොදන්නා කාලෙදී මේ රූපාරම්භය එක එක විදිහට වැරදි විදිහට අපි ඇසුරු කරලා තියෙනවා. අද මේ රූප පෙන්නකොට මේ වැරදි ආශ්‍රව සිහි වෙනකම මේ තියෙන්නේ කියලා දන්නවා. දැනගෙන ඒ අවිද්‍යාව දුරුනාට පස්සේ ආශ්‍රව තමයි ඉතුරු වෙන්නේ. දැන් අවිද්‍යාව රුදුයි. රූපේ ඇත්ත නොදන්නා කම කියන එක දුරුයි. දැන් ඇත්ත දන්නවා. දැනගත්තට ආශ්‍රව ඉතුරුයි. දැන් ආශ්‍රව ගැන නෙවෙයි. දැන් එයාට ඕනේ මොකද්ද? නිවන් දකින්න නෙමෙයි. සම්මාදිට්ඨියෙන් ආශ්‍රව ධර්ම දුරු කරගන්න. සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය දැන් බැහැලා ආශ්‍රවයන්ගේ. ඇත්ත දකින්නවා කියන එක දැන් එයා මොකද කරන්නේ? සීලයේ පිහිටලා සමතකමතහනක් වඩන්නේ. විදර්ශනා කරන මොකද? ආශ්‍රය ධර්මයන් ඡේදෙන්නම ආශ්‍රය ධර්ම ඡේද කරනවා කියනකොට එයා දන්න මොකද්ද? ඇස් ඉදිරියේ චිත්‍රයක් හම්බ වෙන තැනක සත්‍ය පුද්ගලය දේවල් කාරණා පෙනෙන ගතියම අකා ගන්නයි මෙයා මේක කටයුතු කරන්නේ. දැන් අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ සත්‍ය ඉන්නේ හිඳ සත්‍ය කියලා පෙනෙනවා. පුද්ගලය ඉන්නේ හිඳ පුද්ගලය කියලා පෙනෙනවා. රන්ෘති මුතුමැණික් තියෙන හිඳ රන්ෘති මුතුමැණික් පෙනෙනවා කියලා හිතුවේ. නමුත් දැන් ධර්මයෙන් පෙන්වුවා යථාර්ථයේ පවතින්නේ මොකද්ද? ද්‍රව්‍ය කාරණාව කිසිම දෙයකට අයිති නැති චිත්‍රය. ඒකයි ඔක ලෝකෝත්තරය කියන්නේ ලෝකෙ කෙනෙකුට අයිති නැහැ මේ චිත්‍රය කියන කතාව. ලෝකෙ කියලා කියන්නේ දුව දරුව රන් රෙදි මුතු දැනික් බලන්න පුළුවන් පෙනෙන අතුරු කරන කෙන මත්තම. නමුත් මෙයා ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ලෝකෙ කිසි කෙනෙකුට අයිති නැති ලෝකයෙන් ඊතරු දැක්මක් තියෙනවා. රූපය ආරම්භය මොකද්ද? අපිට පෙනෙන රූප පෙනෙන තැනක සැබෑම සත්‍ය තමයි මොකද්ද? චිත්‍රයක් වර්ණ සතහනක් රූප මාත්‍රයක් කියන ටික. ඒකේ ලක්ෂණ ගති දන්නවා. ඊට පස්සේ එදා ඉඳන් එයා මේ සීලයක පිළිපලා සමතකම තහමකින් හිත වැඩෙන්නේ මේ විදර්ශනා භාවනා කරන මොකදද? ආශ්‍රයයක් ඡේද කරගන්න. මොකද ආශ්‍රවේ රූපයක් ඇති ඉදිරි පිට දෙනකොට ඒ රූපය ආනන්දය පුද්ගලයේ සහ පුද්ගලිය දේවල් දුව දරුවෝ නෑදෑයෝ රන් රෙදි මුතු මැණික් කියලා හැඟෙන ගති මනසේ දින ගති ටික නැගෙනකම් මකා ගන්න. නැකුණු දවසට ආශ්‍රයක් ලැබුණාම චිත්‍රයක් වර්ණ සතහනක් තමයි. ඒකයි රහතන් වහන්සේලා ලෝකෙ තුල ඉන්න ලෝකෙ නිදලා කියලා කියන්නේ. අපිට දුව දරුවෝ රන් රෙදි මුතු මැණික් දකින තැනක වර්ණ සතහන කියන තැනකින් ජීවත් වෙන අන්තිම දවල්වල මහත් අපරාධ චරිතයක්. ඇයි අපිට මෙච්චර වන්දදී කියලා දැකම තණ්හාව ඇති නැතනක තණ්හාව නැති වෙනවා වගේ දෙනවා. නමුත් අන්තිමට එතන තියෙන්නේ මොකද්ද? මේ වගේ යථාභූත ඥාන දර්ශනය නිසා ඒ මනස එළියෙන්නවත් නැහැ. ඒක මෙහා අපි වැඩි වලින් කොහොම පිටු සෙල්ලම් කරනවා වගේ අපි මේ කෙලෙස් එක්ක ක්‍රීඩාවක් කරන්නේ. කෙලෙස් එක්ක සෙල්ලම් කරන්නේ. ගනුදෙනුවක් තියෙන්නේ. ඒකයි කවදාවත්ම අපිට සැප කියන එකක් සාක්ෂාත් වෙන්න බැරි බොරුවට හදා කරන දෙල්ලමක් නිසා. අපි ලෝකේ සැබෑම ස්වභාවය තව පැත්තකින් ගත්තාම මේ චිත්‍රය. චිත්‍රයේ තියෙන තැනක ඒ කියන්නේ හීනය තුල මොනතරම් බැලුවත් ඒක හීනයක්මනේ. නේද? ඒ වගේ අපි මොනතරම් හැබෑමයි කියලා දරුව ගැන මහන්සි වෙනවා, ගෙවන්තවල ගැන මහන්සි වෙනවා, රාමේවා දේපල වස්තුව හදන්න කරන්න මහන්සි වෙනවා කියලත් අතට ඔක්කොම අවිද්‍යාව ඇතුලේ ඔක්කොම දිනනවා. සැබෑම ඇත්ත තමයි මොකද ජීවිතයේ තියෙන සැබෑම ඇත්ත තමයි මේ ශුන්‍යතාවය. සත්‍ය පුද්ගල දේවල් කාරණාවන්ගින් ශුන්‍යයි. අර චිත්‍රයේ දිහා බලන්න චිත්‍රයේ ඇතුලේ ෆොටෝ එක ඇතුලේ සත්‍යය හෝ පුද්ගලය හෝ වන්ත්‍රිතිය මුතුමැණික් දේවල් කාරණා තියෙනවද? දැන් හොඳ ලස්සන සත්තරන් මාල ටිකක් සල්ලි මෙටික් මැණික් ගොඩක් කියලා ෆොටෝ එකක් ගහලා ගහන්න බැරි චිත්‍රයක්. හරි. යහුවාම දැන් රත්තරන් කියලා පේන්නේ නැද්ද? පේනවා. කෙනෙකුගේ චුට්ටක් අඩුද? නෑ. එතකොට මැණික් පේනවද? පේනවා. ඉඳමුදුත් තේනවා. හරි. දැන් ඕගොල්ලන්ට රත්තරන් රිදී මුතුමැණික් කියලා තේන ඇයි හොරගම් කරන්න අත දාන්නේ නැත්තේ? නැත්නම් හොරගම් ඕන්නේ එවිදිට හරි ගන්න අත දාන්නේ නැති ඇයි? චිත්‍රය තුල මුකුත් නැහැ කියලා තේනවා. පෙනුනට චිත්‍රයක්. පෙනුනට ඒ හින්දා මේක පෙනුනට කමන්නේ නැහැ. මේ පේනදී පෙනෙනදී මිනිස්සෙක් කියලා හිතුනත් කමන්නේ නැහැ. නමුත් මේක ජීවී ගතිය හින්දෙන්න ඕනේ. මේ ජීවී ගතියක් තියෙනව නේද? මේකයි මේක කියන්නේ. අරක රූපේ අරගෙන තියෙන ප්‍රඥාක්තිය. දැන් මේ රත්තරන් කියලා කෙනාට ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ රූපේ ආරම්භය ඇති ප්‍රඥාක්තිය. ප්‍රඥාක්තියකින් ජීවත් වෙනවා. රහතන් වහන්සේ කියන්නේ ඔය වගේ. රහතන් වහන්සේට අපි දකින විදිහට රත්තරන් පේනවා. රත්තරන් කියලා ඕන ඒ රූපේ දකින වර්ණ සතහන රත්තරන් කියලා පිටන්න පුළුවන්. රත්තරන් කියලා කියන්න පුළුවන්. නමුත් ගන්න අත දාන්න කරන මොඩ නැහැ. නේද? එතකොට මේව මැණික් පේනවා. පේන රූපය හඳුනන ප්‍රඥාවක් තියෙන්නේ නැනේ. ප්‍රශ්නයක් නැහැ. සන්තන් වහන්සේට පේනවා ආවෝ මැණික් කියලා තමයි හිතන්නේ. නමුත් අපිට හොරෙන් හරි අත දාන්න හිතෙන ගතිය අත නත දාන්න හිතෙන්නේ නැහැ. ඇයි? එතකොට දැන් අපිටත් මැණික් කියලා පේනවා. රහතන් වහන්සේටත් මැණික් කියලා පේනවා. දැන් චිත්‍රයේදී මැණික් මේ පෙනෙන රූපේ චුට්ටක්වත් අඩුවකුත් නැහැ. මැණික් කියන ප්‍රඥාක්තිය අඩුවකුත් නැහැ. වෙනසක් තියෙනවද? පෙනීමේ ප්‍රඥාක්තිය වෙනසක් තියෙනවද? නැහැ. නමුත් අතදාන ඒකට ගණ්ඩ හදනවා කියන ගතිය නිදිලා කියන එක තේරුම් ගන්න නේද පොතේ කියන්නේ අපිට. දැන් මේ තැනෙන කොට තියෙන වෙනස තියෙන්නේ ගඳ හදනවා කියන ගතිය තියෙන කේ විතරයි දැන් අපේ. තේරුණාද? නැත්තම් පෙනෙන දේ සමානයි ප්‍රඥාප්තිය සමානයි. සත්තරන් මැනේ කියලා. නමුත් මේක ගඳ හදනවා කියන ගතිය හිඳලා කියන්නේ මෙතන තියෙන සැදෑම ඇත්ත දැකලා තියෙනවා. ඉතින් රහතන් වහන්සේ කියලා කියන්නේ අර ෆොටෝ එකේ අපිට පෙනෙන මට්ටම තමයි අපි ඇත්තයි කියන තැන තියෙන්නේ. ඒකයි අපේ කාම ලෝකෙන් නිදිල කියලා කියන්නේ කාමය කියලා කිව්වේ. අර මොකද සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ කියලා තේනව නේද එක? මෙතන කාමය කියලා කිව්වේ අර යකින් මේකට ඇලෙන ගතිය, මේක ගන්න අතදාන ගතියයි කාමය. අපි කාමය කියන එක ඉගෙනගෙන තියෙන හරිය රළු මට්ටමක. නමුත් ඉතාලම කියුම් ගතියේ මම කියන එක තේරුම් අධික බලන්න අර ෆොටෝ එක දිහා බැලුවාම මැණික් කියලා පේනවා. රූපෙත් පේනවා මැණික් කියලා හඳුන්වනවා. නමුත් ගන්න අත දාන්නේ නැහැ. ඕනේ කම නැහැ. නමුත් මේ අරමුණේ තේනෝ මෙනි කියලා තිබෙනවා ගන්ධ තියෙන කැමැත්ත ගන්ධ හදන ගතිය කියන එකක් තියෙනවානේ. අන්න ඒ ගන්ධ හදන කමටයි ගන්ධ හදන ගතියටයි කාමයේ කියලා කිව්වේ. හරිද? සාතන් වහන්සේ කාමේ නැහැ කියලා කියන්නේ පිළිඳි නැහැ කියන එක නෙමෙයි. මෙනි කියලා හිතෙන්නේ නැහැ කියන එක කියන්න බෑ කියන එක නෙමෙයි. කියනවා මෙනි කියලා හිතෙනවා. නමුත් අර පොතේක අපිට ගන්නවා කියන ගතියේ ගන්න අත දානවා කියන ක්‍රම ඊදෙන්නේ නැති ගතියක් තියෙනව නේද? ඒ වගේ රහතන් වහන්සේට මේ වස්තුන්ගේ ගන්ධය දෙනවා කියන ක්‍රම ඊනිලා. සික්නිලා. මොකද රූපී දන්නේ නැහැ. රූපී අරගෙන තියෙන ප්‍රත්‍යක්ෂිය දකින හින්දා. ඒකයි රාගෝ කාමෝ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ කියන කොට කාමය කියන මුළු කාමයම තියෙන්නේ සංකප්ප රාගයක් මතයි. එතකොට මේ රූපයෙන්වත් රූපය අනුමය කියන ප්‍රඥාක්තියකින්වත් නෙමෙයි මේ කාමය කියන එක බනවලා තියෙන්නේ. කාමය කියන එක අද අපි දන්නේ දේවල් කාරණා වලින්නේ. නමුත් දේවල් කාරණා වලින් නෙමෙයි මේ කාමය කියන එක ඉතාම සියුම් අර්ථයට ගියාම මේ වගේ ගති මාත්‍රයකටයි කාමය කියලා කියන්නේ. කාම ඡන්දේ කාම රාගය කියලා හඳුන්වන ওই ගති ටිකට ওই ගතියට. තේරුණාද? කාම තණ්හාව කාම ඡන්දේ කාම රාගේ කාම ආශ්‍රය කියලා හඳුන්වන ඒ අත දානවා කියන ගති ටිකට. ඒ ගතියයි දුරු වෙනවා. එතකොට තේනන රූපය අයින් කරන්න ඕනෙත් නෑ. ඒ අරද කියන ප්‍රඥප්තිය අයින් කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ තේනන රූපේ පහ ඒ අරද කියන ප්‍රඥප්තිය ඇත්ත දැකලා මේ ගති ටිකෙන් හඳුනන දවසට ආශ්‍රයක් ලැබුණා කියලා කියන කෙනෙකුගේ මනසේ ඒ ආශ්‍රය දුරු වුණොත් පොතෝ එකක් සංසුද්ධී මුතුමණික් දකින කොට ඇති වෙන මනසයි මෙහි දකින මනසයි කියලා වෙනසක් නෑ. මෙයාට ඔක්කොම පොතෝම ඔක්කොම රන්දදී මුතුමැනි මනුස්සයෝමයි තේනවා මනුස්සයෝමයි කියලා හිතෙන්නේ. නමුත් ඒ ආරම්භය ගන්දු හෝ ඇලෙල්ල හෝ කියන ගති ටිකේ ඉඳලා ඒකයි රාගක් කියු දේශක් කියව මහත්ව නිබ්බාණය කියලා තවපැත්තකින් කිය මේ ගති ටික හැම වෙලාවෙම මම මේ කතා කරන ධර්මයේ බොහෝම සියුම් ඇතුළත ගඹුරු ගැත්තක් තියෙනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය එක ගැටිච්ච මනසක් ගැන නිදී බොහෝ විටක මම කියන්නේ යන්නේ මේ ද්‍රව්‍ය පිරිසිදු දැකීම නිසා ගෙවල් ගන්න ඕනේ මේ වගේ ගතියක් ඇත්තයි. ඒක ඉතාම කිං සිද්ධියක්. ඇත්තට මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක බොහෝම සියුම් නෝනකින් කටයුත්තක්. සියුම්ම සැත්කම කොරේ එකක්. දවසක් ආනන්ද මහරහතන් වහන්සේ විශාලා මහනුවර පිණ්ඩපාතේ යනකොට ලිච්ඡවි රජවරු දුනු වලින් විදීනේ විදුල හික්මෙනවා. එහා එක කෙරවලක ඉඳලා කෙනෙක් දුන්නකෙ විද්දහම එහාට අනිත් කෙරවල ඉඳන් තව කෙනෙක් අර විදපු ඊතලයට විදිනවා. මගදී ඊතල දෙකේ තුඩු දෙක එකට හැපිලා බිමට වැටෙන්න මේ පැත්තේ විදින කෙනාගේ ඊතල ගිහලා අනිත් කෙනාගේ ඇඟේ වදින්නේ නැති වෙනවා. අනිත් කෙනා විදින ඊතලේ අනිත් කෙනාගේ ඇඟේ වදින්නේ නැති වෙනවා. දුනු ඊතල දෙක මගදී එකට හැපිලා තුඩු දෙක බිමට වැටෙනවා. ඉතින් මේක දැකලා ආනන්ද හාමුදුරුවෝ කියනවා අද්භූත යාස්ත්‍යය මේක නම් මේ දිච්චි කුමාරෝ මනාව දුනු පිටේ ඉක්මලා තියෙනවා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ තමයි විශ්වාලම් මහතුරු කින්ද පදනකොට මෙන්න මේ වගේ සිද්ධියක් දැක්ක මේ දිච්චි කුමාරෝ මේ තරම් හොඳට ඉක්මලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ඒකද දුෂ්කර විදුලියක් ගහනකොට අඳුරෙහි විදු ගෙලියක් ගහන වෙලාවේදී කෙනෙක් අක්ලම සියක් වර පලාගෙන යන කියුම් විිත දෙකෙන් විද්දොත් ඒක වැඩි වෙලාවකුත් නැහැ. විදුද කොටල ඉවරනකොට දැන් විදලා ඉවර වෙනවා. පෙනෙන වෙලාවේදී. ඒකද බලවත් මේකද? ස්වාමීන් වහන්සේ එහෙම බලනකොට නම් ඒ දුනෝලෙ විදිම මොන විදිල්ලක්ද? මේකයි අමාරු. ආනන්ද චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඒ අස්ලොමත් විදුලියෙන් සියක්තර පලාගෙන යන විදින විදිල්ලට තුඩ සියුම් විදිල්ලක් කියලා මම කියනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට හිතන්න මේ කියන එකේ ගති ටික මොන තරම් ඇතුළතට යනවද කියන එක. ඉතින් එතෙන්දී මතක් කරන්න ඕනේ තම තියෙන්නේ හැම වෙලාවෙම මේ අපිට හම්බෙන ලෝකෙ තුල තියෙන ඇත්ත ටික දකින්න කියලා කියන්නේ ඒ ඇත්ත නොදකීම නිසා මේ වහරදේ කාන්දම් වගේ ඇදිලා යන මේ ගති ටිකක් තියෙනවා අපි. උන්ෝයි ගති ටිකේ හැම වෙලෙම දෝෂი තියෙන්නේ. උන්ෝයි ගති ටිකයි හින්දින්න ඕනේ. හැම වෙලාවෙම. මේ ජීවි භව ඇති කළා තියෙන්නේ කෙලෙසේකට, ගතියකට. ඒ ගති ටික නැති කරන්නයි. එතකොට උන්න ඔය වගේ ඇහැට පෙනෙන රූපය වර්ණ සතහන චිත්‍රය කියලා දැකපු දවසටයි චිත්‍රයක් පෙනෙනවා චිත්‍රයේ මේ ප්‍රඥප්තිය හඳුන්වනවා කියලා දැක්කත් අත දානවා කියන ක්‍රම හික්මන්නේ සම්මාදිට්ඨිය නිසාමයි. ඒකයි ඇත්ත නොදැක්කොත් මේ අත දානවා කියන ක්‍රම ගන්නවා කියන ක්‍රමට මේකම නතර වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. තණ්හාව හික්මන්නේ නැහැ. එතකොට ඔන්න ඔබට තමයි සම්මාදිට්ඨිය කියලා තව පැත්තෙන් ගන්න. ඒ වගේ ඔය රූපේ ගැන කනට ඇහෙන ශබ්දය කියන එක ගත්තාම අපාර කියන්නේ දැන් මේ නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කරන ශබ්දයක් ඇහුනොත් ඕක තමයි ශබ්ද රූපයේ සැඩයම ඇත්ත. කුමන විදිහක හෝ ශබ්දයක් ඇහුනොත් ඇහුන ශබ්දයේ තියෙන එක ශබ්ද මාත්‍රයක් විතරයි. ඒ ආරම්භය කිසිම ද්‍රව්‍ය කාරණා ටිකක් නැහැ. චිත්තන්ත චිත්‍රන්නේ කතේ ලෝකේ කියලා කියේ ලෝකේ චිත්‍ර තියෙන වගේ මේ ශබ්ද රූපයක් තියෙනවා. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ ඒ ශබ්දය ආරම්භය හිතේ නගා ගන්න gati tikai kaamaya එහෙම නැත්නම් ඒ ශබ්දය ආරම්භය හිත ඇදී යන gatiයි kaamaya කියලා කියන්නේ. සංකප්පේ හෝ රාගයයි kaamaya. ඊට පස්සේ ගන්ධයක් ආවොත් දැන් ගන්ධ සුවඳක් දැනුනොත් ගන්ධ සුවඳ වල සැඩයන් ඇත්ත තමයි ගන්ධ කියන ගතිය. සුගන්ධ හෝ දුගන්ධ හෝ කියන ගතියයි ඇත්ත. හැබැයි මේ ගන්ධය දැනෙනකොට අපිට කිසියම් දේවල් කාරණා මනසට නැගෙන්නේ නැහැ. අපි කියමු දැන් අපිට මොන හරි දෙයක් ගඳක් આવුත් හඳු කුරු සුවඳ වේ. හඳු කුරු ටිකක් ඔන්න මනසෙන් නැවිලා තියෙයි. නැත්තම් සමම් පිච්ච මල් සුවඳ කියලා සුදු පාට පෙටි පෙටි තියෙන එකක් මනසෙ තියෙයි. එතකොට ඒ වගේ මේ ගන්ධය ආරම්භය මනසේ නිමිති ඉදිරිය තියෙනවා නම් මෙන්න මේක තමයි මේ නිමිති ටික ඉදිරිය තියෙන ටික තමයි සංකප්පය. එතකොට ඒ නිමිති ටික මේ ඡන්දේට ආදේශ කළාම ඇදීගෙන යන ගතිය තමයි රාගය. මේ සංකප්පයයි රාගයයි දෙක තමයි කාමය අපේ. නමුත් ඡන්දේ කියන එක පිළිසිඳ දැකපු දවසට මේ සංකප්පය රාගය කියන ටික මනසේ අපහැරුණොත් මේ ඡන්දේට කියන්නේ කාමය කියලා. එතකොට දැන් රස කියන එක ගත්තොත් ඉන්න රස හෝ කැණි රස හෝ තිත්ත රස හෝ රසට රස කියලා හඳුන්වන්න. හැබැයි ගොරක වගේ කියලා මවා ගන්න එපා ඒක. හරිද? දැන් අපි දුමු රහයි මොකද ගොරක වගේ කියලා ඒ රසේ වැඩි කරන්න තව දීලා තියෙනවා කාම නිමිත්ත. ඇඹුල් රසට මේ නිමිති නෑ. ලුණු රසට නිමිති නෑ. අර නිදු නාගදේන සංවාදයේදී නිදුරජි වහන්සේ නාගසේන ආනන්ද වහන්සේ නිදුරජිගේ ලුණු කරේ තියාගෙන යන්න පුළුවන්ද කියලා නේද? ලුණු කරේ ගිලින් තියාගෙන යන්න පුළුවන්ද ඇත්තටම? ගිහින්ද බෑ? ලුණු කොච්චරක් බරයි? හරි මං අහන්නේ ලුණු ගෙනියන්න පුළුවන්ද බැයිද? මලක දාගත්තත් පුළුවන්. මලක දාන්න ලුණු දාන්න පුළුවන්. ලුණු කියන්නේ රසක් නෙමෙයිද? හරි. රස දාන්න පුළුවන්ද බල්ලකට? කැට. ඔය කැට ටික පටවි දහතු. අපිට ලුණු කියන දන්න බලන්න සුදු පාටට පෙනෙන එක වර්ණ රූපය. බර දැනෙන එක පටවි දහතු. ඒක කයට අහු වෙන එක. බර කයට අහු වෙන එක.
පෙනෙන රූපය සුදු පාට පෙනෙන එක වර්ණ සතහන ඇහැට පෙනෙන රූපය බර දැනෙන එක පොට්ටබ්බය පටවි ධාතුව කයට ගැටෙන එක රස දිවට දැනෙන එක අද අපිට ආයතන තුනකින් තමයි ලුණු හම්බෙලා තියෙන්නේ ඕගොල්ලන්ට ලුණු හම්බෙලා තියෙන්නේ ආයතන තුනක් එකට ගැට ගැහුවාම ලුණු මල්ලකට දාගන්නට හරිද නමුත් ලුණු කියන රසය විතරක් ගත්තොත් ලුණු කියන රසය විතරක් ගත්තොත් ඒකට බර කැට නැහැ පාටවල් නැහැ උපතින්ම අන්ධ කෙනෙකුගේ දිවට ලුණු ටිකක් තිබ්බොත් රස දැනේ නේද එයාට සුදු පාට කැට කැට දැනේද ඉතින් ඇයි එයාට විතරක් කැට කැට දෙන්නේ නැත්තේ අපිට විතරක් දැනෙන රසෙට කැට කැට දෙන්නේ කොහොමද එතකොට එහෙනම් රසෙට පාට නැහැ කියන එක ඇත්තයි නේ එතකොට කවදාවත් බරකොහොත් නැති කෙනෙකුට දිවට ලුණු ටිකක් තිබ්බොත් රස දැනේද දැන් නමුත් ලුණු මෙච්චරක් බරයි කියලා ලුණු බරයි හෝ නිබරයි කියන්න පුළුවන්ද යාට? එහෙනම් රසත බරයි කිද? එහෙනම් පාටයි බරයි දෙක අයින් කෙරුවොත් රස මල්ලකට දැන් නැහැ කිද? රස කරේ දියගෙන ගියා කිද? එතකොට ලුණු රස කියන රස කියන එකේ සැබෑම ඇත්ත තමයි මොකද්ද? රස දැනෙනවා. කවදාවත් ඒ රසය දැකලත් නැහැ රසය උපෝගණය කරන්න දැක්කම තමයි ඇත්ත අන්න ඔය මට්ටම රස දැනුනොත් තමයි රස කියන එකේ සම්මා දිට්ඨිය දැනුනොත් තමයි ඔයගලන්ට දැනෙන රස ලබා ගන්න පුළුවන් නමුත් රස කවදාවත් උපදවා ගන්න බෑ දිව කියන හිඳ රස ගැටුනොත් දිවට ගැටුනොත් රසය දැනේ නමුත් රසය හොයාගන්න යන්න නිමිති නැත්තම් ඒ රසට නිමිති දැන්නේ නැත්තම් සුදු පාට කැට කැට තියෙන දෙයි ලුණු කියන්නේ කියලා නිමිති දැන්නේ නැත්නම් දැන්නේ නැත්තම් ඕගලන්ට ওই දිවට දැනෙන රසේ හොයාගෙන යන්න පුළුවන් වේද? නිමිති තියෙන තාක් හොයාගෙන යන්න පුළුවන් නේද? දැන් ලුණු හොයාගෙන යන්න පුළුවන් තාක් සතරදි ලුණු හොයාගෙන ඉපදෙන්න පුළුවන්. දැන් අද ලුණු මේ රස දැනුනම රසේ නෙමෙයි දෝෂේ තියෙන්නේ. ඒ කාරණය වර්තමානයේ නිමිති හදාගන්න එකේ දෝෂය තියෙනවා. මේ නිමිති ඉතුරු නොකොල සම්මා දිට්ඨිය ආශ්‍රෝක්ෂය වෙනවා කියලා කියන්නේ ලුණු වල සැබෑ රසයේ සැබෑම තත්ත්වය දැක්වහම ඊට නිමිති ගැට ගැහෙන ගතිය මනසේ අපහැරෙනවා. එතකොට දිව තියෙනකම් රස විඳිනවා හොයාගෙන යන්න නිමිති නැහැ. ලුණු රසතවත් අඟුරු රසතවත් තිත්ත රසතවත් තැන් රසතවත් හොයාගෙන යන්න නිමිති නැහැ. කරවිල වගේ කියලා නිමිති තියාගන්න එපා. කොහොඹ වගේ කියලා නිමිති අපි තියනවනේ. ඔය රසට නිමිති හදාගත්තා කියලා කියන්නේ නැවත දිව හදාගන්න තියෙන ක්‍රමය. එතකොට එහෙම සම්මා දිට්ඨිය කියලා කියන්නේ රස කියනකොට රසේ සැබෑම ඇත්ත දකිනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් සැබෑම ඇත්ත තමයි රසය කියන එකේ ඇත්ත මේ. රසය කිව්වහම අයිති වෙච්චනයි. ඉතින් දිවට රස දෙනුනහම මදිද තවත් මේ දේවල් ඕනේ. ඉතින් ඕගොල්ලෝ නිමිති හදාගන්න නැතුව රස විඳින්නේ. ඒත් රස දැනේ. නිමිති හදාගෙන රස විඳින්නත් මේ රසය අඩු වෙන්නේ රසය වෙච්චනම. නිමිති හදාගෙන රස විඳහම වෙන්නේ රසත් විඳලා සතර ඉපදීමක් වෙනවා. නිමිති හදාගන්න නැතුව රස විඳ සතරේ කිසිම අඩුවක් වැඩියන්නේ දැන් රස ලැබේ. නමුත් සතර ඉපදින්න වෙන්නේ. ඉතින් ඕගලන්ට ඕනේ කොහොම හරි සැප විඳින්නනේ. හරි දැන් සැප විඳින්න ප්‍රශ්නයක් නෑ. දැනට තත්ංග. ඕන තමයි. හරි. චිත්තරස දැනට තනවා. එතකොට ඒකට නිමිති හදාගන්න එපා. දැන් ජීවත් වෙන හම්බෙච්ච දිවෙන් දැන් ජීවත් වුණා මත නේද? සංඝාව කියලා කියන්නේ මේ රසය විඳලා මදි වෙලා තව රස විඳින තව දිවවල් ප්‍රාර්ථනා කරන එකේ ප්‍රශ්නේ තියෙනවා. ඔයගොල්ලෝ තව දිවවල් ප්‍රාර්ථනා කරන්න ඕනේ. පවතින රසයේ නිමිත්ත ගත්තහම ඒ ඇති දිවක් හදාගන්න හේතු හදාගන්න. ඉතින් දිව හදාගන්න හේතු හදාගන්න එකම සංඝාව.
දැන් මේ තියෙන රසය සෑහීමටපත් වෙන්නේ බැරි හින්දා තමයි නැවත රස විඳින්න දියබල් හදාගන්න නිමිති හදාගන්න තියෙන්නේ. ස්ටොප් කරනවා අපි ටිකක්. දැන් ටිකක් කාලා මැත්තේ පස්සෙත් කඳා හාල් බඩු ටිකක් ස්ටොප් කරගන්නේ. ඒ වගේ දැන් රස විඳලා පස්සෙත් මේ රස විඳින්න හේතුව හදාගන්න. දිව හදාගන්න. ඊට පස්සේ දැන් ගඳ සුවඳ රස ඒ වගේම දැන් කයට ස්පර්ශ වුණොත් මොනවා හරි දෙයක් කයට ගැටුණා කියන්නකො කයට ගැටුණාම ඒ ගැටීම නිසා අපිට සැපක් හරි දුකක් හරි දැනෙන්න පුළුවන් නමුත් ගැටුණු දේ ඇත්ත තමයි සීතලක් හරි උෂ්ණයක් හරි සැපක් හරි දුකක් හරි දැනෙනවා නමුත් ගැටුණු දේ කවදාවත් දකින්න බෑ දැකලා නෑ ගැටුණු දේ දකින්න පුළුවන්ද දකින්න බෑ හරි දැන් මේ තියෙන පුතුවේ අත ස්පර්ශ වුණොත් මේ පෙනෙන පුතුව නෙමෙයි ස්පර්ශ වෙන්නේ ඒක දැන් මෙතනදී අපි කිව්වොත් උපතින් ඇස් නොපෙනෙන කෙනෙකුගේ ඇඟට මොනවා හරි ගැටුනොත් නැත්නම් මේ පෙනෙන දේ ගැටුනොත් ගැටෙන එක පෙනේ. නමුත් අපිට වගේ මේ පෙනෙන නිමිත්ත හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ පෙනෙන දේ ගැටෙන දේට අයිතිද? කායම් පටිච්ච පොට්ටබ්බේ චේතුවොත් අපි මෙන්න මේ ටික ඇල්ලුවොත් දැන් තේරෙනව නේද? කය කියන්නේ මෙන්න මෙච්චරයි ඒ වෙලාවේදී. මේ කොම කය නෙමෙයි මේ කය මේ පොට්ටබ්බේ පොට්ටබ්බයක් කියන දැන් කය පොට්ටබ්බේට ගහලා පොට්ටබ්බේ කයට ගහලා දෙන්නේ මුළු කය මොච්චරයි මේ කයද දරු නොතිබීම හතාගෙන තියෙන්නේ පොට්ටබ්බේට සාපේක්ෂවයි කය කියලා කියන්නේ අද අපි මේ තරම් විශාල කයකින් ජීවත් වෙන්නේ නමුත් කය විඥානේ උපදින තැනයි ඉඳලාවේ විකය මෙතෙන්ට විතරනම් දැනෙන්නේ කායම් පටිච්ච පොට්ටබ්බේච කය මොච්චර දැන් එයාගේ මුළු කය මොච්චරක් වුණා එච්චර මුළු ජීවිතේම මොච්චරයි මුළු ඉන්ද්‍රිය ටිකම මුළු පැවැත්මම ජීවිතේම මොච්චරයි ඒ
කියන්නේ තද
දෙයකට තද දෙයක් වැදෙන තැන විතරයි විතරයි කය වෙන්නේ කායම් පටිච්ච පොට්ටබ්බේච උපදිති කය වෙන්නේ ඒ නිසායි මේ කය කියන එක සිතට අනුව තේරෙන්නේ. සිත ඇතුළු කරන වස්තුවයි ගලවදි කය. මේ ආයතන හයක් මෙහෙම නැහැ. දැන් ඒකයි කය ඕන ඕන විදිහට හිත දිනු කරපු කෙනෙකුට හදාගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේට අෂ්ට පරිස්සාර දරව අට පිළිකරත් එක්කම පාත් සිවුරක් දෙපොට තුන්පොට සිවුරක් පොරවලා පාත්‍රයේ කරේ කලඳගෙන අබෑටයක් ඇතුලේ හතර ඉරියව් දක්වන්න පුළුවන්. ඉඳගෙන ඉන්නත් පුළුවන්, සැතපෙන්නත් පුළුවන්, සක්මන් කරන්න පුළුවන්, ඉඳගෙන ඉන්නත් පුළුවන් අබෑටයක් ඇතුලේ. එතකොට මේ කයෙන් මේ කයෙන්. එතකොට එච්චර හොඩි කරගන්න පුළුවන් උනේ ඇයි? කය සිත ඒ කය අතුරු කරගෙන පෞතන මත්තම වුණොත් කය හිතට දැහැලුවොත් හිත ඒ මට්ටමට කරගත්තා කියන්නේ. අපි කොහොම නිකන් විහිළු කතාවකේ නෙදේන්නේ නේද? නමුත් මේ කය කියන එක හිත කියන එක එකයි. බුදුරජාණන් වහන්සේ ඒ ගැන පෙන්නන්නේ දිස්සමානෝ පිටවස්ස රූපකායෝ අචින්තියෝ අසාධාරණ ඥානන්දේ ධම්මකායෝ කතාවකාති. තථාගතයන් වහන්සේගේ පෙනෙන රූපකයේවත් හිතලා ඉවරයක් කරන්න බෑ කියනවා. ඒ රූපකයේ තියෙන කපි ටිකම අසාධාරණ ඥානයක් ඇති ධර්මකය ගැන කවර කතාවද කියලා අහන්නේ. තථාගතයන් වහන්සේ යම් ගෙටක ඒකයි මේ ගෙටක පුළුණෝන නිර්දේකෙන් තොරව ඉදීම උඩුව පිස්සෙනවා. ඈ එතකොට දැන්නේ රූපේ කියන එක ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් එකක්. දැන් උස මහතින් බලවත්ම කෙනා තමයි රාහු අසවෙන්දයා. ඉතින් අනිත් අසුරයෝ ගිහිල්ලා බණ අහලා පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා ධර්මා කරනවා. ඉතින්
12000ක් යුදුන් උස යුදුනක් කියන්නේ හැතැම්ම කියද්ද හැතැම්ම 16ක් යුදුන් 12000ක් උස මහා ප්‍රඥයා රාහු වසුගෙන්දේගේ ජනහික ගවතුලින් ඉන්නේ මහා ප්‍රඥයා යුදුන් 12000ක් උස මහා ප්‍රඥයා රාහු වසුගෙන්දේගේ ධනිත ගවතුලින් ඒකයි උස මහත් ඇති සත්‍යයන් අතරින් ආධිපත්‍ය දරන්නේ රාහු වසුගෙන්දේ මේ ආධිපත්‍ය ධර්මයේ ඉන්නේ කාම භෝගී කාමයන්ගේ ආධිපත්‍ය ධර්ම සත්‍යයන් අතරින් මේ මහා මන්ද දතු රජුව තමයි කාමයන්ගේ අධිපතිම කෙනා. කාම සම්පත් විඳා කියලා කියනවා නම් විඳපු අය අතරින් කෙළවරට මෙයන් කෙනා තමයි මහා මන්ද දතු රජුව. එතකොට ශරීර උස මහතින් මහත් වූ ආත්ම භාව ඇති සත්‍යයන් අතරින් අධිපති භාවයට පත් වෙන්නේ කවුද? රාහු අසපෙන්දේ. එතකොට මේ ඔය බලවත් සත්‍යයන් අතරින් අධිපති භාවයට පත් වෙන්නේ කවුද? මාරය. එතකොට මේ වගේ ආධිපති කන් තියෙනවනේ. තියෙනවා. එතකොට මේ උස මහතේ ආත්ම භාවයෙන් යුක්ත සත්‍යයන් අතරින් අධිපතිකම කරන රාහු අසුරේන්ද්‍ර ඇවිල්ලා අනිත් අසුරේ බණ අහල බුදුජාණන් වහන්සේ කියනකොට හරි උඹලගේ සාස්ත්‍රුන් වහන්සේව මම පරද්දන්නේ වචනෙන් ධර්ම මේ වචනෙන් නෙමෙයි උස මහතින් කියලා රාහු අසුරේන්ද්‍ර අනිත් කටියට කියනවා කියලා බුදුරජාණන් වහන්සේක තර්ක කරන්න ආව උස මහතින් උස මහතින් තර්ක කරන්න එනකොට බුදුරජාණන් වහන්සේ දැනගත්තේ දැන් රාහු වසුරේන්ද්‍ර තර්ක කරන්න වෙනවා. දැන් මිනිස්සේ පොඩියට පෙනෙන ඉරියව්ව කියන නිදාගත්තා. රාහු වසුරේන්ද්‍ර එන පැත්ත හැදලා තථාගතයන් වහන්සේ සැතපෙනවා දකුණ දකුණටින් දැන් පිටිපස්සට පිටිපස්සට තියලා. රාහු වසුරේන්ද්‍ර ඇවිල්ලා පිටිපස්සට ගානකට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මූණ බලාගෙන ඉස්සෙනවා සිවිපතුල් දෙකේ ඊට වඩා උසයි. තථාගතයන් වහන්සේගේ සිවිපතුල් දෙකේ ඉන්නේ රාහු වහන්සේන්ට මහ පොට ඇඟිලි වල සිස්තිල ගලනවාද සිවිපතුල් තුනින් දැන් අපි අර ඉතියාම මූණ වැහිනවනේ. මේ සිවිපතුල් දෙක උසයි සිවිපතුල් දෙක තුනින් තථාගතයන් වහන්සේගේ මූණ පේන්නේ. ඉතින් බලන්න ඉස්සෙනවා ඉස්සෙනවා බලන්න හැදුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන පොඩි කොල්ලියෙක් කියන එකෙන් කන් කරනවා. ආයෙත් මොකද මේ කරන්නේ කියලා. තථාගතයන් වහන්සේගේ සීවිපතුල් දෙක බලන්න. එතකොට සීවිපතුල් දෙකේ මේ අතට හිත ගත්තාම මේ අතට තියෙන උස පළල රාහු වශයෙන් නෙවෙයි උස මහත්තර ආවන්දරෙන්ද කියන්නේ අනිත් පැත්ත. ඉතින් ඒ වගේ මේ රූපය කියන එක ඕන විලාවක අඩු වැඩි කරගන්න පුළුවන් එක. අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ මෙහෙම ස්පර්ශ කරනකොට මෙන්න මේ චුට්ටයි කය කියලා කියනවා නම් ඒක පුදුමයක් එහෙම නෙමෙයි. අපි එකම තැන එකම ටිකක් විතරයි අපි මේ විශ්වය දන්නේ මොනවද? අපි මේ කය මම කියන තැනකින් ගන්න ටික විතරනේ. මේ කයම මොන විදිහකට කරන්න පුළුවන් එකක් කියලාද හිතාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඔය ඊගාවදී තමයි කවදාවත්ම ගැටෙනදී අපිට කවදාවත් වෙන්නේ නැහැ. ගැටෙනදී අනිදස්සනයි කය අනිදස්සනයි පොට්ටබ්බේ අනිදස්සනයි. මෙන්න මේ ටික යම් කිසි කෙනෙකුට මෙන්න මේ ස්පර්ශ ආයතන 6 බාහිර ස්පර්ශ බාහිර ආයතන 6 රූප 6 පිළිසිඳ දැක්කොත් ආධ්‍යාත්මික සංයෝජනය මිදෙනවා. ඒ කියන්නේ තමන් කියන ටික එයාට සිහි කරගන්න මාව හම්බ වෙන්නේ නැහැ. එයා රූපේ බාහිරයි කියලා දැක්කොත් ආධ්‍යාත්මික ඇහැතන දිවනාසය ශරීරය කියන ටික දකින්න පුළුවන්. මේ ඇහැට කෙනෙන්නේ රූපමයි නේද? එයා මෙහෙම බැලුවත් රූපේ දකින්න මොහොම බැලුවා ඇහැට කෙනෙන රූපෙ මිසක මේ කෙලෙස්යකට ආධ්‍යාත්මික බාහිර කියලා බෙදුනට රූප ආයතනේ ඇත්ත තමයි බෙදන්න බැරි කම. ඇහැට කෙනෙන රූපය බාහිරමයි. එහෙනම් මේ ඉදිරියෙන් තියෙන වස්තුවකට මම කියන එක මේ කෙනෙන දෙයට මම කියන එක අතර වෙනසක් තියෙද? එතකොට මෙන්න මේ රූපේ මම කියලා දෙන්නේ මෙන්න මේ රූපේ දකිනවා මොකද්ද? බාහිර රූපය. එතකොට රූපේ බාහිරයි කියන එකෙන් ගත්තාම හොඳට මෙච්ච කරුවම පෙන්නනවා ආධ්‍යාත්මික කියන එකෙන් අතහැරෙනවා යා. ආධ්‍යාත්මික සංයෝජන ටිකෙන් අතහැරෙනවා. සාම ටිකෙන් අතහැරෙනවා. එතකොට ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියලා යම්තා නිමිති ටිකක් හම්බ වුණා නම් ඒ නිමිති ටික ඔක්කොම බාහිර ආයතන ටිකයි කියලා එයා ආයතන ටිකෙන් පිළිසින දකිනකොට මේ පැත්ත ගැන එහෙම සිහි කරන්න කිසිම දෙයක් තමන්ගේ කියලා සිහි කරන්න පුළුවන් රූපයක් තියෙනවා සිහි කරන්න. රූප ආයතනයට අයිති නැති තමන්ගේ කියලා රූපයක් තියෙනවා සිහි කරන්න. රූප ආයතනයේ පිළිසින දැක්කොත් සිහි කරන්නේ රූප ආයතනයමයි කියන නෝනේන. ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බේ කියන එක හරියට බැලුවොත් තමන්ගේ ශබ්ද අනුන්ගේ ශබ්ද කියලා ශබ්දයේ කියන එක දෙකට බෙදන්න බැහැ. කනට ශබ්දේ ශබ්දේ බාහිරමයි නේද? එතකොට බාහිර ශබ්දය තමන්ගේ අනුන්ගේ කියලා ආයෙ දෙකට බෙදන්න පුළුවන්ද? බැහැ. කෙලෙස් එකට බෙදලා තියෙන්නේ. ගන්ධය ගත්තොත් නාසයට සම්බන්ධ සාපේක්ෂව ගන්ධය බාහිරමයි. ඒ ගන්ධය තමන්ගේ ගන්ධය අනුන්ගේ ගන්ධය කියලා ආයෙ දෙකට බෙදන්න බැහැ. දිවට සාපේක්ෂව රස බාහිරම තමන්ගේ රස අනුන්ගේ රස කියලා ආයෙ දෙකට බෙදන්න බෑ. කායක සාපේක්ෂ පොට්ටබ්බේ බාහිරමයි තමන්ගේ පොට්ටබ්බේ අනුන්ගේ පොට්ටබ්බේ කියලා බෙදන්න බෑ. එතකොට ආධ්‍යාත්මික ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකෙන්ම මනස නිදෙනවා. මොකද ඒ නිමිතිද? මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික හරියට පිළිසින් දැක්කොත් ඉතින් පිළිසින් දකින්නවා කියන්නේ වෙන මුකුත්ම ඕනේ. ඔය ඇත්ත දැනගන්නේ ඒව හම්බ වෙනකොට දේවල් කාරණා සත්‍ය පුද්ගලිය හම්බ වෙන ගතිය කියන්නේ මනස කියන ආශ්‍රව සීල සමාධි ප්‍රඥා කියන ටික වැඩිවේ. මනස කියන මෙන්න මේ කෙලෙස් ටික දිවන්න මෙහි පුද්ගලයා හොඳටම ඉද්දි මෙහි රූපයක් දැකලා වැඩක් නැහැ. ඇත්ත දකින්නෙත් නැහැ. ඒ අපේ සංකල්පය වෙනවා. මේ ආශ්‍රව ටික දෙවුණු දවසටයි ඇත්ත පේන්නේ. ඇත්ත පේන්නේ කෙලෙස් ටික දුරු වෙච්ච දවසටයි ඇත්ත කියන එක පේන්නේ. ඇත්ත කෙමුන් දවසට වෙන්නේ මේ කෙලෙසෙන් මතු නූපදීව ස්වභාවයට පත් වෙන එක. ඉස්සෙල්ලා තීව සමාධි ප්‍රඥාවෙන් කෙලෙස් නැති වෙනවා. කෙලෙස් නැති වුණාම ඇත්ත පේනවා. ඇත්ත පේනවාම නැති දිච්ච එක නැති වෙනවා වෙන්නේ. ඒක ඇත්ත කියන කලින් නැති වෙනවා. නැති වුණාට පස්සේ නැති වෙච්ච එක නැති වුණාම වෙනවා. ආයෙත්ින් අනුපාද නැවත නොහත ගන්න තත්ත්වයට පත් වෙනවා. ඒක අනුශේධ දුරු වුණා කියන්නේ. අනිත් වෙලාවේදී කෙලෙස් නැති වෙනවා. නැති වුණාත් මේ ඇත්ත නොදකිනකොට ටිකකින් ආයෙ දෙලනවා. නමුත් මේ ඇත්ත දැක්කහම කෙලෙස් නැති කළා. මේ ස්පර්ශයන්ගේ ඇත්ත දැක්කහම, මේ රූපයන්ගේ ඇත්ත දැක්කහම කාමරාගයේ කියන එක නැවත නූපදින නොහත ගන්න ස්වභාවයටම පත් වෙනවා. එකද කියන සමුච්ඡේද වශයෙන් හදනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ඇත්තක් කියනවා අපිට දකින්න. ඔන්න ඔය ඇත්ත දැකපු දවසටයි සියලුම ආශ්‍රයන් මිදුලා යන ගමට යන්නේ. ඉතින් ඒ ඇත්ත දැකීම සඳහා හැම දිනම උත්සාහ කරන්න ඕනේ. අපි හවසට ඒ සඳහා අවශ්‍ය භාවනා ගැන අදත් කතා කරමු. මේ කතා කරලා සමතන වෙනත් ටිකක් කතා කරමු. එක දවසේදී අපි ටිකක් භාවනා කරමු. දැන් භාවනා කරනවා කියවට කලාට වැඩිපුරම කලේ ධර්ම කර්ම කතා කරනවා ඉගෙන ගන්න ඇත්තටම ඒක වටිනවා. මොකද භාවනා කරනවා කියන එක ඉගෙන ගන්න අවස්ථාව හම්බුන වෙලාවේදී ඉගෙන ගත්තොත් අනිත් වෙලාවකදී හරි අපිට භාවනා කරන්න පුළුවන්කම තියෙන නිසා. නමුත් එක දවසේදී අපි ටිකක් භාවනා කරන හැටි කළා. කරනකොට ඇති වෙන ප්‍රශ්න ගැටලු තියෙනවානේ. ඒව කතා කරගමු ටිකක්. අද දවසේදී දැන් හැමදාම පිළිගන්න සියල්ල කරගෙන ධානය කරමු. යන්න. හවස අපි ඉගෙන ප්‍රශ්න කතා කරලා ආපහු කමඨන්ට කතා කරමු. මම කියලා දුන්නා දැන් අනිත්‍යයි කතා කළා. දුකෙන් කතා නෑ අනාත්මයි කියලා. තව දුකෙන් කතා කරන්න තියෙනවා නේ. අපි ඒක හවස කතා කරමු නේ. මේ මතකයන් තමයි.